පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා මේ රෝගේ කොටස් දෙකක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න පුද්ගලිය සජීවී පුද්ගලිය. කතා හෝ මිනිසයා හෝ ජීවත් වෙලා ඉන්න එක. මලකඳ සජීවීද? අජීවීද? අජීවී දෙයකින් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් කපලා කොටලා. මලකඳක් කැපුවොත්, මලකඳක් කෙටුවොත් ප්‍රාණඝාත පාප කර්මයේ සිද්ධ වෙනවා. ජීවත් වෙලා ඉන්න එක කැපුවොත් කෙටුවොත් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර සිද්ධ වෙනවා. මලකඳක් කපන්න කියලා කවුරු හරි අනකලොත් ප්‍රාණඝාතයේ අනකීමේ පාපය සිද්ධ වෙනවා. ඒත් මලකඳක් කපන්න අවශ්‍යගෙන කැත්තක් ගෙනත් දුන්නොත් හරි පිහියක් ගෙනත් දුන්නොත් ඒ අනුබල දුන්නේ කියලා හුිනාද ප්‍රාණඝාත අනුබලිය රහ වෙනවා. ඔය මලකඳ කපලා ඉතින් ගණින් කිව්වොත් එහෙම වර්ණා කරලා රහ වෙනවා. එහෙනම් ප්‍රාණඝාතයේ කොයි කැලෙන් දහ වෙන්නේ මලකඳ කපනකොට? පණපිටින් සතේ කල්ලාගෙන අමු අමු මේ කෑවොත් පව් නැද්ද? ඒක පව්. ප්‍රාණඝාත පාපෙත් තියෙනවා ඔකම අහු වෙනවා. මරණාට පස්සේ මලවිනිය කෑව පව්ද? මැලිච් එකගේ විනිය කෑවොත්, මැලිච් එකගේ කය කෑවොත් පව්ද? කොහෙන්ද පව් වෙන්නේ? කොහෙන්ද මම පව් වෙන්නන්නේ කොහෙන්ද? මස් කියන්නේ සතුද? මැලිච් එකගේ මස්ද? මැලිච් එක රසද? දැන් මේ මිනිස්සු හේතුඵල න්‍යාය ධර්මයේ පැත්තකට තීරුම් ගන්න බැරි මානසිකත්වයක ඉඳගෙන මස් කෑවොත් පව් කියනවා. කොතනින්ද පව්ුණේ? කවුද පෙන්නේ? කොහොමද ඔප්පු කරන්නේ? කොහොම පෙන්නපු කවුද දාර්ශනිකයා? කොයි දාර්ශනිකයාද පෙන්නලා තියෙන්නේ? යථාර්ථවත් දාර්ශනිකයා කවුද? හැබැයි නිගණ්ණාත පුත්තා නම් පෙන්නේ. නිගණ්ණාත පුත්තා කියන්නේ යථාර්ථවත් දාර්ශනිකයෙක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ වැහැගත් සාන්තුරේ වශයෙන් ලෝකෙට පෙනී හිටපු කෙනෙක්. එහෙමයි නම් පෙන්නලා තියෙන්නේ. ලෝතර බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුල නම් කොතනකවත් පෙන්නලා නැහැ. මස් කණ එක මාළු කණ එක පව් කිය. ප්‍රාණඝාතයේ පව්. අද ඉන්න අය වාගෙන. ওই ධාතියෙම කතා කියන බමුණෙක් බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා. ආදක් කියන්නේ බල අමුසෝණ කර ගන්නවා. බට මස් මාළු දාලා කරන්නේ. සතුන්ගේ මලවිනි ගුණ දාන තැනක් කර ගන්නවා. බල අමුසෝණ කර ගන්නවා. කය ජරාවක් කර ගන්නවා. මලගුණ කනවා. ඔය කියන කතාව අද විතරක් නෙමෙයි තිබුණේ බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණෙකුටත් තිබුණා. ඒ කාලෙත් ඔක විශේෂිත දෘෂ්ටිය. ඒ බමුණා කියන්න පටන් ගත්තා යම් කෙනෙක් මස් මාස කනවා නම් ඔහු අසුචි ගන්නී. ඔය විදිහට නිගමනයක් කළා. මස් මාස කන කෙනාට කියන්නේ අසුචි කන පුද්ගලයා. දැන් අදත් ඔය නිගමනේ තියෙන අය ඔහු ඉන්නවා. දැන් මේ කියන නිගමනයේ පෙන්නපු ඒ ධර්මයේ හරි කියලා 갖ත තවත් දෘෂ්ටිවාදීන් සෑහෙන පිරිසක් එයයි ගෝලිය වෙලා හිටියේ. ඒගොල්ලෝ පැවිදිලා වගේ තමයි හිටියේ. පැවිදි අනේ පරිබ්‍රාජිකයෙක් වගේ. මෙහෙම වෙලා ඉඳලා මිනිසුන්ට ධර්ම දේශනා කළේ මොකද්ද? මස් මාංශ කන එක අසුචි කන්නේ. නේද? ආම ගන්ධේ වළඳන්නේ. කියලායි නම තිබ්බේ. මේ ඕකම කියන නිසා ඒ බමුණාට මිනිසු කියන පටන් ගත්තා ආම ගන්ධ බමුණා කියලා. එයාට මේ නම කියන පටන් ගත්තා. අසුචි බමුණා. ආම ගන්ධ බ්‍රාහ්මණය කිව්වේ ඒකයි. අසුචි බ්‍රාහ්මණයගේ තමයි කියන පටන් ගත්තේ අසුචියා ගැනම කතා කරනකොට මස් මාංශ ගැන. හැ මෙහෙම ඉඳලා ඉතින් මොකද කරන්නේ? මෙයාගේ ගෝලියෝ. ඔකම යන් පින්ඩ පත කරගෙන එහෙම ජීවත් වෙනවා හාමුදුරුවෝ වගේ. බුදුරයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඒ ගම් ප්‍රදේශයට වැඩි වෙලා ආවා. භික්ෂුන් වහන්සේලා පින්ඩ පත වන්නකොට ස්වාමීනි ඔබ වහන්සේලා අසුචි එහෙම ගන්නවද? අර වචනේ වහන. මොනවද අසුචි කියන්නේ? මස් මාස නෑ මස් මාස අසුචි නෑ අපි ගන්නවා. අපිට එහෙම කැන්සල් එක තහනම් කළා නෑ. ඒතර මොකද කරන්නේ? ඒකට අර මිනිස්සු දෙනවා. ඒක නේ අපිත් මේ කියන්නේ. ඒක වරදක් නෑ. පව් නෑ. නෑ එහෙම එකක් නෑ. අපිට පෙන්නන්නේ අපි සාතුරුනවා. ඒක නේ නැගේ අරගුළු බෙදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර බ්‍රාහ්මණය එනකොට. අර බ්‍රාහ්මණයාගේ පිරිස එනකොට. ඒගොල්ලන්ට කියනවා ඔක පවු නැහැ. ඔක වැරදි නැහැ. අපි ගිහින් තර්ක කරන්න යන්නකො. නෑ කියන්නේ කොහොමද කියවන්න කියලා බුදුරජාණන් වහන්සේ තර්ක කරන්න ගියාම වචනයක් කියන්නේ ඉතින්ලම මෙල්ල වෙනවා. ආමගන්ධ බ්‍රාහ්මණයා ළඟට යන්නේ නැතුව මහාන වෙනවා. මේ සාසනෙ පැවිදි වෙනවා. ඔහොම වෙලා අන්තිමට ආමගන්ධ බ්‍රාහ්මණයා තනි වුණා. තනි වුණාට පස්සේ මගේ පිරිසත් එක්කෙනෙක්වත් නැහැ. මොකද උනේ කොහෙද ගියේ? හොයාගෙන යන්න වෙලා මිනිසුන්ගේ අහන්න ගිහන බවත් ගෞතමයන්ගේ වනහත් පිහ මහන වෙලා ගියේ. ඉතින් බවත් ගෞතමයන් අසුචි කරනවා. ඒ කියන්නේ ආවගන්ධය ගන්නවා කියලා ඒක. ගන්නවා ගන්නවා. ආ මට ඒ ටික හොඳට පැති. තර්ක වාද කරලා, මොඩ කරලා දාලා ඉන්නම. මගේ ගෝලිය ටික තර. මෙහෙම කියලා ආමගන්ධ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ගියා. ගියා බුදුරජාණන් වහන්සේ අහනවා බවත් ගෞතමයෝ ආමගන්ධය ගන්නවා කියලා ආරංචි ඇත්තද? එකෙන් අද භාෂාවෙන් කියනවා බවත් ගෞතමයේ අසුචි කනවා කියලා ආරංචි ඇත්තද කියන වචන. ඒ පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අසුචි කන ගමන් මගෙන් අහනවා අසුචි කනවාද කියලා. නැ ඔබ ආමගන්ධය ගන්න ගමන් මයෙන් අහනවා බවත් ගෞතමයේ ආමගන්ධ ගන්නවා කියන්නේ ඇත්තද කියලා. මොකද්ද ඔය කතාව කියලා මෙහෙම වචනයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආරාමගන්ධ බවුනට. ආමගන්ධ බවුනට විශාල කෝපයක් ඇති වුණා. එයා කියන්න පටන් ගත්තා ශ්‍රමණයෝ කියන කට්ටිය බොරු කියන්නේ නේ. ඒක මහා නීච වැඩක්. ආමගන්ධය නොගන්න මට ආමගන්ධය ගන්න බවුණෙක් හැටියට ආමගන්ධය ගන්නවා කියලා මට නිකරු කරනවා. ආමගන්ධය ගන්න ඕක. ගන්නෙ නෑ කියනවා. කොයිතරම් නීචද මෙහෙම බොරු කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අපහාසයක් කරා. ඒ වාර බුදුරජාණන් වහන්සේ දෙනවා බමුණ ඔබ ආමගන්ධය කියන්නේ මොනවටද? මස් මාංශ වලට. දැන් ටිකක් වැමෑරුව. ආමගන්ධය කිව්ව අසුචි කිව්ව මස් මාංශ වලට. බමුණ ඔබට පුළුවන් ද කියන්න? ඔය ආමගන්ධයවත් නම ශ්වාස නොගෙන ඒකෙන් අහක් වෙලා යම් සුද්ධතාවයකට පත්කලේ මොකද්ද? ඔබේ සුද්ධතාවයට පත් වෙච්ච එක මට ඉස්සෙල්ලා කියන්න. ඔය හර ආමගන්ධය වැටුනේ බරට. මස් මාංශ වැටුනේ බරට. සිද්ධ වෙන්නේ මොකද්ද? මේ කේස් ලොම් නියදා සම්මස්නහර යට ඇට මිදුළු ආදී වශයෙන් මේ දෙදිස් කුරුම කොටාසිය කෝකද සුද්ධ කරගත්තේ? මස් මාංශ නොගෙන ඉඳගෙන. මට එක දෙයක් කියන්න. දැන් ආමගන්ධ බවන ප්‍රශ්නයක් වුණා. සුද්ධ වෙච්ච කෙස් පෙන්නන්නත් බෑ, ලොම් පෙන්නන්නත් බෑ, ලොලි මතු කා ගන්නද? අර කුණ එහෙමමයි. බමුණ කරන්න දෙයක් කරන්න බැරි දෙයකට කරන්න පුළුවන් කියලා හිතාගෙන. සුද්ධ කරන්න බැරි දෙයක් සුද්ධ කරන්න හිතාගෙන. ඔබ මේ කන බොන ආහාර වල වෙන් කරගෙන කතා කරනවා. ඔබේ දෘෂ්ටිය ඔතනම පේනව නේද ඔක වෙනස? සුද්ධ කරන්න බැරි දෙයක් පුළුවන් ද සුද්ධ කරන්න මොනවා කෑවා? නොකෑවා. මේ කුණු කායි සුද්ධ කරන්න පුළුවන් ද නොකෑවත් කෑවත්? මස් මාංශ කෑවත් නොකෑවත් මේ කුණු කායි සුද්ධ කරන්න බෑ, බැරි දෙයක් කරන්න ඔබ දඟලනවා. බමුණ ආමගන්ධය කියලා යමක් තියෙනවා. නොගත්තොත් සුද්ධ වෙනවා, ගත්තොත් කුණු වෙනවා. ඒකත් ඇත්ත. හැබැයි ඔබ ඔය කියන මස් මාළු නෙමෙයි. කාරණා 10ක් තියෙනවා. සුද්ධ කරන්න පුළුවන් තියක් තියෙනවා. යමක් ගත්තොත් සුද්ධ වෙන්න දෙයක් තියෙනවා. යමක් අත්හැරපුවාම සුද්ධ වෙන දෙයක් තියෙනවා. අර ගත්තාම අසුද්ධ වෙන දෙයක් තියෙනවා. මොකද සුද්ධ කරන්න පුළුවන් හෝ අසුද්ධ කරන්න පුළුවන් එකක් තියෙන්නේ. ඒක තමයි මේ හිත කියන්නේ. මෙන්න මේ හිතට නම් පුළුවන්කමක් තියෙනවා. අසුද්ධ දේ දුන්නොත් මේ හිත අසුද්ධ වෙනවා. අසුද්ධ දේ අත්හැරලා දාලා සුද්ධ දේ දුන්නොත් මේ හිත සුද්ධ වෙනවා. මේකට හේතු තියෙනවා. ඒ වගේම මම ඔබට එකක් කියන්න. ඔබ සිද්ධ කරන්න බැරි. මේ කය සුද්ධ කරන්න බැරි. මාස මාස අත්තරීමෙන් සුද්ධ කරන්න පුළුවන් කියන දෘෂ්ටිය ඉදලා. ඔබ මැරිලා ගියොත් එහෙම ඔබ හිත සුද්ධ කරගන්නේ නැතුව. ඔබේ උපත්ිය කොහොම වෙයි? සුද්ධ උපත්ියක් ඔබට හම්බ වෙයි. බවුනට කියන්න උත්තරයක් නෑ. බවුන එහෙනම් දැනගන්න. මස් මාංශයේ අසූචිය කියන යමක් තියෙනවා. ගන්න පරිභෝග කරන්න හොඳ නැති එකක්. මොනවද? ප්‍රාණඝාතයේ ආමගන්ධය. ප්‍රාණඝාත චේතනාවක් යම් හිතක පහළ වුණොත් ඒ හිත අසුද්ධයි. හොරමැර වංචා කරන එක ආමගන්ධය. හොරමැර වංචා කිරීමෙන් හිත අසුද්ධ වෙනවා. කාම මිත්‍යාචාරයේ ආමගන්ධය. කාම මිත්‍යාචාරයෙන් හිත අසුද්ධ වෙනවා. අසුචි වෙනවා. මුසාවාදී ආමගන්ධයක් මුසාවාදීන් හිත අසුචි වෙනවා. අපවිත්‍ර වෙනවා. පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලප ආමගන්ධ. ගත්තොත් හිත අපිරිසිදු වෙනවා. අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මෙන්න මේ 10ම ආමගන්ධ. ඔන්න හිත අසුචි කරන ආමගන්ධ 10. ඔය ආමගන්ධ 10 තියාගෙන යම් කෙනෙක් මස් මාළු කෑවත් නොකෑවත් ඔහු අසුද්ධයි. ඔහු මේයින් මළොත් යන්නේ කොහරද? යන්නේ ස්ථානයට අසුද්ධයි. උර සුද්ධ වෙච්ච එකක්වත් තියෙනවා. මාස මාස කෑවත් නොකෑවත් ඔය 10 නැත්නම් එහෙම යම් හිතක ඒ අසුද්ධ කරන්න පුළුවන්. එයාගේ උපත අසුද්ධ කරන්න පුළුවන්. එයාගේ උපත සුද්ධයි. එයාගේ හිත සුද්ධයි ඉන්න එක. එහෙනම් බමුණ සුද්ධ වෙන්න ගන්න ඕනේ අයින් කරන්න ඕනේ මොකද්ද? දස කුසල් නැමෙති ආමගන්ධය. ඔන්න ඔතන අසුචීතිය. මාස මාස කෑවත් නොකෑවත් දස කුසලින් යුත් නම් ඔහු ආමගන්ධයේ යුත්යි. බමුණ මල්ලංගේ දස කුසලේ නැහැ. මස් මාංශ කෑවත් නොකෑවත් මල්ලංගේ දස අකුසලී නෑ. ඔබලගේ මස් මාංශ කෑවත් නොකෑවත් දස අකුසලී නැද්ද? නෑ කියන්න බැටියෙන. බවුන මම ඒකයි කියන්නේ. මම ආමගන්ධය ගන්න නැති මයෙන් ඔබ අහනවා ආමගන්ධය ගනිමින් මයෙන් ආමගන්ධය ගන්නවාද කියලා. ඔන්න යථාර්ථය. ඕකටයි මම උත්තර දුන්නේ. ආමගන්ධය ගන්නේ නැහැ මම, ඔබ ආමගන්ධය ගන්නවා කියලා. ඔබ අසුද්ධයි මම සුද්ධයි කියන්නේ ඕකයි. ඔබ සුද්ධ කරන්න බැරි හේතු නැති දෙයක් අරගෙන ওই දෘෂ්ටියේ පිහිටලා මස් මාස කාලා හෝ නොකා හෝ සුද්ධ අසුද්ධ පණවන්න යනවනම් ඔබ යන මග හරිද? හේතුඵල සහිතද? ආමගද්ද බවන එයිම පාත් වෙලා අනේ ස්වාමීනි ඇත්ත මට වැටුණා මමත් අද වරන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කෙනා කියලා බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා. දැන් ඒතර ඔය බණ අද කියා දෙන්නේ නැහැ වහලා. ආමගන්ධ සූත්‍රය අදින්නේ නැහැ එළියට. හැබැයි අමාරු හරිය කරගන්න වෙනවා. දසකසල අයින් කරගන්න කිව්වනම් ඔය කටියට බෑ. එළවලු ඉවත එක කයින්ද කිව්ව පුළුවන්. ඔතෙන් ඒ සූත්‍රෙ සුප්පිය බණවරි එකක් නෙමෙයි තියෙනවා. බණවරි කියන්නේ දස දස මොකද දසමස් තහනමක් තියෙනවා. බිස්සුණු වහන්සේලාට මස් මාස ගැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවද? මෙච්චර මහා කරණාවද බුදුරජාණන් වහන්සේ මස් මාස කනවද? දැන් මේක ඉන්නේ තර්කාද. මොකද බුදුරජාණන් වහන්සේ දසමස් තහනම පණවන්න හේතුවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ මස් මාස වරද කෙනෙක් වෙලා බිස්සුණු වහන්සේලාට එබඳු අනුශාසනාවක් කරපු කෙනෙක් නා. මෙන්න මේ මස් 10 කණ්ඩේ පහ කියලා 10 පණවන්න ඕනේ. ලෝක මාස් කන්නේද කියන්නේ. එකම වරදක් වන් නොකරන කෙනෙකුට මෙන්න මේ වරද කරන්න එපා කිව්වොත් ඒක ගැළපෙනවා. මස් මාස වැරදීමක් කළේ නැත්නම් බුද්ධ ශාසනය තුල පව් කියලා අයින් කළා තිබුණා නම් මිනි මස් කන්න එපා, කොටි මස් කන්න එපා, අලි මස් කන්න එපා, හරක් නෙමෙයි අස මස් කන්න එපා, බලු මස් කන්න එපා, සර්ප මස් කන්න එපා. එතකොට මේ ආදි වශයෙන් මස් වර්ග 10ක් තහනම් කළා. වලස් මස් කන්න එපා, කළු වලස් මස් කන්න එපා කියලා වලස් වර්ග දෙකක් පෙන්නලා ඔයාගේ මස් වර්ග 10 තහනම් කළා. හැබැයි තහනම් කළේ පව් නිසා නෙමෙයි. හේතු වෙච්ච නිදාන කතාව මුලට තියෙනවා. සුප්පියා වනවරේ කියන එකෙන් ඔක පටන් ගන්නවා. අන්න එතන තියෙනවා හොඳට මස් මාස කෑමේ ආහාරය ගැනීමේ වරදක් තිබිලා නැති බවට පෙනු දේශනාවක මුලත් එතනම තියෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට වෛද්‍යවරු මේ නිගමනය කළා. කයට පෝෂණයේ මදිකමක් නිසා මස් මාංශ වැනි දෙයක් ආහාරයට ගන්න. දැන් භික්ෂුන් වහන්සේලාට අයිතියක් තියෙනවා තමාගේ කැපකරු දායකයෙක් හෝ දායිකාවක් ඉන්නවනම් ඥාතියෙකුට හෝ කියලා තමන්ට අවශ්‍ය බඳු දෙයක් ඖෂධයක් වශයෙන් ගන්න. මෙන්න මේ නිසා මොකද කරන්නේ? සුප්‍රියා උපාසිකාව කැපකරු දායිකාව ඒ දායිකාට කිව්වා මට මෙහෙම වෛද්‍යවරු මස් මාංශ ව්‍යංජනයක් මේ ගන්න කියලා තියෙනවා දෙනුම් දීලා. ඒ නිසා මසක් හකස් කරලා දෙන්න පුළුවන්. ස්වාමීනි හෙට දානිට මං මසක් එවනවාමයි කියලා පොරොන්දු වෙලා ගියා. හැබැයි වෙලට පවත්ත මාංශයක් හොයාගෙන ඉන්න වෙලේ යවන්න කියලා හැමතැනම යවුවා. හොයාගන්න කොහේවත් පවත්ත මාංශයක් නෑ. පවත්ත මාංශය කියන්නේ වෘතය පහව මස. පහව වෘතයක් ඇත්තේ පවත්තයි. වෘතය කියන්නේ ජීවන වෘතය. ජීවත් වෙන හතේක මස ගන්න බෑ පවත්ත නෑ. මැරිච්ච හතේක මස කොහේදී වුණත් පවත්තයි. හෙව්වා බැලුවා මසක් නෑ. හැබැයි මං පොරොන්දුවක් වුණා කොහොම හරි අද මස් ව්‍යංජනයක් යවනවා කියලා. මගේ පොරොන්දුව කර කරන්න බෑ. ඒකිනම් මම හොඳ වැඩක් කරනවා කියලා. කකුල හිර කරලා බැඳලා කලවෙන් කැපුවා මස් කෑල්ල. කපලා දුන්නා 16කට මෙන්න මේක ගිහිලා වේලා අහවල් හාමුදුරන්ට මම මස් ව්‍යංජනයක් කියලා හාමුදුරන්ට බාර දෙන්න. උපාසිකා උපාසකම්ම කෝ කියලා හෙව්ව තනියෙ නැතුව නිදි ගියා. දැන් මේක ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකත් මහ පුදුම සිද්ධිය. කෙනෙකුට කන්න මස් කපලා කලවෙන් කපලා දෙන්න. පොඩි වැඩක් කරන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු වැසින් ওই කාරණේ දැක්කා. මේ උපාසිකාවගේ ශ්‍රද්ධාවත් ඒ වගේම තියෙන ගෞරව භක්තිය යමක් කිව්වොත් ඉටු කරන ශක්තිය ලෝකෙට පෙන්වන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රතිකර්මක් තියෙන නිසා නිහඬව හිටියා. අවශ්‍යතාවයන් සමූහයක් දැනගෙන. ඊට පස්සේ දානේ වැළඳුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැළඳලා විශ්වවිද්‍යාල මහත්මයා කියනවා අද දානේ වැළඳුවා. දානේ වැළඳුවා. මොනවා එකද? සුප්‍රියා උපාසිකාවගේ මස් ව්‍යංජනය ඒකත් එක්ක. මොනවාද? ස්වාමීනි ඒක නම් ඇහුවේ නැහැ. ඇයි මොඩියෝ මසක් දෙනකොට මොන මස්ද කියලා අහන්න ඕනේ නේද? දැන් මේක අයින් කරන්න බැහැ අර මේ මොකද ඌරුහතු වලට දාලා ඉතින් අර මේ ඉස්සෙල් අර මද්දව සූ කර කියන එක ඌරුහතු කළා වගේ මේක අයින් කරන්න බැහැ. එකක් අයින් කරලා බලයි ත්‍රිපිටකේ තව තියෙනවනේ. ඇදලා ගන්න ඕනේ අපෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇයි මොඩියෝ මොක පුරුෂේ එහෙමයි කතා කරන්නේ? අහන්න ඕනේ නැද්ද මසක්? උඹ කාලා තියෙන මිනිමා. සුප්‍රියා වාසිකාවේ කලවෙන් කපලා දුන්න මස් කෑල්ලක් නේ ඔබ කාලා තියෙනවා. මීට පස්සේ නින්දා අපහස ලබන්න වෙන නිසා පවු නිසා නෙමෙයි වෙන්නේ. නින්දා අපහස ලබන්න වෙන නිසා මිනිමස් කෑම තහනම්. අන්න පළවෙනි මස් තහනම් මාසයේ පණ උපදින. උන්වහන්සේ වැඩලා හිටන් සුප්‍රියා උපාසිකාවට සෙත් පදපුහම් කකුල හොඳ වෙලා එළෙම නැගිට්ටා. අර තුවාලෙ තිබුණ තැන කවන්න නැතුව ගියා. ඒක බුද්ධ ආශිර්වාදයෙන් කෙරෙහු සාන්තිය. දැන් මෙන්න මුල් කරගෙන මිනිවස් තහනම් කරපු කාරණේ. ඊට පස්සේ මොකද කරන්නේ? රජ්ජුරුවන්ගේ මංගල ඇතා මල. ඔය තුන්පෙනේ මිනිස්සු අද විතරක් නෙවෙයි ඉන්නේ. ඒ වගේ මිනිස්සු ඒ කාලෙත් හිටියේ. ඒගොල්ලෝ කියන්නේ මිනිස්සු තීරණය කරගත්තා. මේ මංගල ඇතා රටට හරීම මගුල් ලකුණක් නේ. රට ශාස්ත්‍රීයකත්වයේ උදා කරවන. දැන් මේ ඇතා ඉන්න කන්නේ අපිට ශාස්ත්‍රීයකත්වයේ තිබුණේ. දැන් මේක වලල්ලා දැම්මොත් එහෙම. මේ මස්තික කුළු වෙලා ගියාට පස්සේ ඇතා ජීවත් වෙන්නේ නැහැ නේ. ඇතා ජීවත් වෙන්න නම් අපේක මස අපි කෑවොත්. ඒ මස අපේ ඇඟේ ඉන්නවනේ. ඒ ශාස්ත්‍රීයකත්වයේ නැති වෙන්නේ නැහැ කියලා අපි මෝඩ තර්කයක් අරගෙන. අර ඇතාගේ මස්තික ඔක්කොම මිනිස්සු අරන් ගිහිල්ලා ඉතින් වලල්ලා නැතුව උයාගෙන කෑවා. වික්ෂුන් හදලා පින්ඩ පාතවන්නේ වික්ෂුන් හදලා පූජා කළා. වික්ෂුන් හදලා මොකද වෙන්නේ? කාගෙන වැල්දුවර පස්සේ නිගණ්ණාත පුත්තගේ පිටිස කෑ ගහන්න පටන් ගත්තා. බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මහා කෑදරයි. මංගල ඇතාගේ මස්තිකව තිබෙනා අන්න ඒකත් මේ පිටිස පාත කරන ඒකත් හම්බිලා ඒකත් කෑවලු. කියා කෑ ගහන්න පටන් ගත්තා. ඔය ප්‍රශ්නේ මුල් කරගෙන බුදුරන් වහන්සේ මංගල වශයෙන් සම්මත කරපු ඇතාගේ මස් කෑම ගැළපෙන්නේ නැහැ. මිනිසු නිඳා පහත කරන නිසා. ඒ නිසා ඒ හේතුවෙන් ඇත්මස් තහනම් කරනවා කියලා ඇත්මස් තහනම පැනින්නවා. ඔය දිනම රජුරුවන්ගේ මංගල අස්වැයමලා. අර විදිහට මිනිස්සු මොකද කරන්නේ? මේ අස්වැය ජීවත් කරනවා නම් දිමු මරලොත් කුණු විලා ගියොත් එහෙම මේකයි ඉල්ලන්නේ මංගල සම්මතිය අපිට නැති වෙනවා කියලා. ඒක පවත්වන නිසා අස්වමස් අරගෙන ඉවිලා අර විදිහට විලා කෑවා. ඒතකොට තර නිගණ්ණාත පුත්තුගේ පිටිස කෑ ගහන්න පටන් ගත්තා. බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මහා කෑදරයි. අන්න අර මංගල අස්වැයගේ මස් ටිකක් දුන්නාම ඒකත් කාලා. කියනවා ඔහොම කෑ ගහන්න පටන් ගත්තා. ඔය කාරණේ මුල් කරගෙන මංගල වශයෙන් සම්මත කරගත්ත අස්වමස කණ්ඩේපා එතන අස්වමස් සම්පූර්ණ දහනන් කියලා අස්වමස් තානම පැනිනවා. ඇත්මස් අස්මස් තානම් පළුකනේ. ඊට පස්සේ මිනිස්සු කොටි මරාගෙන ඇවිදින කොටින්ගේ මස් කාලා ඉදී යතන බික්සුන් හදලා පිට පාදන කොටි මස් පූජා කරනවා. දැන් කොටි මස් අරගෙන ඉවිල නැහැ වල්ලා කැලේ යනකොට කොටි මස් ඉවට කොටි පයින්ව හවුදුරුන්. මේ කාරණේ මුල් කරගෙන බුදුරන් වහන්සේ පැනිනවා. ඊට පස්සේ කොටි මස් කෑම තහනම්. පෞලි සතහන කරපු එකක් නේ ඔය ප්‍රශ්නේ වලට තහනම් කරා. ඒ හේතු නිදාන කතාව. දැන් ඒක ඉතින් තහනම් වුණා. ඊට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? ඔය පහත් කොටස් වල මිනිස්සු බල්ලෝ මරලා බල්ලන්ගේ මස් කනවා. මේ බලු මස් කෑමට සම්මත වෙලා හිටියා යාතියා. ඒගොල්ලන් කියන්නේ හැඩොල් කුලයේගේ. හැඩොල්ලු හැඩොල් කියන එක හැදුනා කියන්නේ බලු මස් කෑමෙන් අහුවෙලා ඒකේදී මිනිස්සු නිග්‍රහ කරලා බලු මස් කන්න නීතිය කියලා ලෝක සම්මතයකින් හැඩොල් කියලා කුලයක් වෙන් කළා. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිස්සු බලු මස් ආදලා ඉන්න මිනිස්සු කනකොට භික්ෂුන් වහන්සේලා දුන්නාම අන්න අර භික්ෂුන් වහන්සේලා බලු මස් කනවා. හැලොල්ලු ආවේ. කියලා නිග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ නිග්‍රහය මුල් කරගෙන බුදුන් වහන්සේ බලු මස් කන්න එපා කියලා සාහනා කළා. මස් ජාති අහන්න බලු මස් කිව්ව ගන්න එපා. බලු මස් අහනම කනේවි. මිනිස්සු සර්පේව මරාගෙන සර්පෙන්ගේ මස් කරනවා. දැන් අදත් කන්නේ. ඔය විදිහට. සර්ප මාංශ කන්න පටන් ගත්තාම අහිගුණ්ඩිකේ වාගේ බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ සර්ප මාසු කනවා කියලා ඒක නිග්‍රහ කළා. ඒ මුල් කරගෙන සර්ප මාස් කණ්ඩ එපා කියලා තහනම් කරා. අහි මාංශ කියලා කියන්නේ ඌරු මාස් කියලා හදනවා නේ හාමුදුරු කෙනේ පොත. ආයදා ගැන තුනේ මතය පොත. අහි මාංශ කියන්නේ අහි කියන්නේ සර්පය. පොඩි අය නෙමෙයි හාමුදුරු හතර පහ දෙනෙක් මහා විශේෂ හාමුදුරු දෙනීම ඇති හාමුදුරු. උන්වහන්සේලා ඔක්කොම සම්මත කරලා තිබුණේ අහි මාංශ කියන්නේ ඌරු මාස් කියලා. සූකර මාංශ දන්නේ නැහැ අහි මාංශ දන්නේ. ත්‍රිපිටකය පිළිබඳ නැහැ පාලි පිළිබඳව මහා දැනුමක් ඇති අය. මේවා හුඟ දෙනෙක් හැවටෙනවා ඊළඟට. අයි මාංශ කිව්වේ සර්ප මාස්. මේ කළු වලස්සුන්ගේ මස් කාලා. ඊට පස්සේ කැලේ යනවා. වලස්සු පයින්කොට ගොරවල පයින්නවා මස් ඉවර. මේක මුල් කරගෙන කළු වලස් මස් කන්න එපා කියලා තහනම් කළා. කර එරුණු වලස්සු කියලා සාකොටසක් කියනවා. ඒත් ඒ වගේම කොටසක්. ඒ මස් කාපු ගමත් ඒ කරදර එන්නකොට කිව්වා ඒ කර එරුණු වලස් මස් කන්න එපා කියලා ඒකත් තහනම් කළා. ඒ වගේ තව වර්ගයක්. දැන් මේක මස් වර්ග 10ක් ඔය විදිහෙන් තහනම් කළා. එහෙනම් මස් මාංශ වලදලා නැති වෙච්ච සමාජයක වික්ෂු සමාජයක නම් ඔය 10 ඔහොම තහනම් කරනවා. එහෙනම් කවුද නිගමනය කළේ බුදුරන් වහන්සේ ඒ කාලේ වික්ෂුන් වහන්සේලා මස් මාංශ වලදලා තිබුණේ නැහැ කියලා මොන නිගමනයද? බුදුරන් වහන්සේගෙන් බණ අහලා පෙර නිගණ්ණාථ පුත්තුගේ ශ්‍රාවකයෙක් එක්ක වෙලා හිටපු සීහ සේනාධිපති ඒ නිගණ්ණාථපුත්තිගේ ශ්‍රාවකත්වයේ මිදලා බුදුරන් වහන්සේගේ ශ්‍රාවකය කියලා සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරන් වහන්සේට දානෙකට ආරාධනාවක් කළා. අඟුත්තරනිකායේ සීය සූත්‍රයේ ඔබ තියෙනවා. අපිට ඕන බලන්නේ නෙමෙයි. ඒ විලාවේදී ඒ සීහ සේනාධිපතිය තමන්ගේ පිරිසට කියනවා. ගච්ඡ කණේ පවත්ත මන්සං ජානායි. සගේ ඉක්මනට ගිහිල්ලා පවත්ත මාසියා කරන්නේ. දැන් පවත්ත මාසිය තෝරගන්න බැරුවයි ඉන්නේ. ඒකෙන් ජීවත් වෙලා ඉන්න හදේ කියන්නේ පා මේ දානෙට. මරිජ හදේ හම්බුනොත් අරන් ඉන්න. මල ගන්න. ඊට පස්සේ එයා තර සතෙක් ගි. මල සිරුරක් කද ගහගෙන අරන් ආවා. තර සතා කියන්නේ ඌරන්. ඊට පස්සේ කෑ ගහන්න පටන් ගත්තා. අනිගන්ට පිරිස. සීහ සේනාධිපති මෙච්චර කල් සුද්ධවන්තයෙක් කියලා ඉඳලා. බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් වෙලා. දැන් මස් කන්න පටන් ගෙන. මරාපු සත්තුන්ගේ මස් අරගෙන යනවා දැන් අන්න. බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට උයලා දෙන්න. කියලා කෑ ගහන්න පටන් ගත්තා. එකතු වෙලා බලහල්ලා මේ අපරාධේ කියලා. මේ මේ කාරණේ කියලා සීහ සේනාධිපතිට තමන්ගේ ගෝලියෝ කිව්වා. ජීවිත හේතුවකටවත් ජීවියෙක් මරයි මාසෙන් කුරාකුඹියකටයි මරන්නේ. මරිත හතේකේ මාසක ප්‍රාණඝාතය හා සම්බන්ධයක් නැහැ. අපි සකස් කරලා බුදුරණන් හන්දේට පිළිගන්නවා. මේකට තීරණ ගන්න පුළුවන්. ඒ මාත හදලා පිළිගන්නවා බුදුරණන් හන්සේ වහන්සේ වළඳලා පුණ්‍යානුමෝදනාවක් කරලා වැඩි යකියා තියෙනවා. දැන් ඒතොර අර අන්තිමට සුන්දු කම්මාර පුත්‍රගේ දානයට සම්බන්ධ කරලා විතර මේ කියලා මෙරින්න බෑ. ඒව උරුහතු කරුවට අනික උරුහතු කරන්න බෑ. විනය පිටකයේත් බොහෝ කතා තියෙනවා. කණේ අමාරුවක් හැදිච්ච භික්ෂුන් වහන්සේ නමකට කකුළුමත් ගුණයි කියලා බුදුරන් වහන්සේ දුටු ධර්මයක් තුලින් කකුළුවන් මරාගෙන ජීවත් වෙන පිරිසක් ඉන්න පැත්තක පිණ්ඩපාත කරගෙන ජීවත් වෙන්න කියලා උන්වහන්සේට කියා සිටියා. උන්වහන්සේ ඒ මොහොදු කරේ එක කකුළුවන් මරාගෙන ජීවත් වෙන මිනිසින් පැත්තක පිණ්ඩපාත කරන උන්වහන්සේට පිණ්ඩපාතේ කකුළු මස් හම්බ වුණා. කකුළු මස් වළඳපු උන්වහන්සේගේ කණේ අමාරුව ඒ හේතුවෙන් සුව වුණා. දැන් මේකත් තියෙනවා විනය පිටකේ. එක්තරා අවස්ථාවක ඒ කාලේ තිබිච්ච සිරිතක් තමයි ඔය මස් මරණ කට්ටිය දඩේම කරපුවාම හොඳම මත් කොටසක් වෙන් කරලා ඒ කොටස ගහක ඉල්ලලා යනවා. මසින් ප්‍රයෝජනවත් ඇති යමෙක් ඇත්නම් මේ කොටස ගෙන යාවා. මෙහෙම කියන ගහේ මස් කොටසක් ඉල්ලලා යනවා. ඒ කියන්නේ මේ මිනිස්සු කිතිච්ච සිරිතක්. මිනිහෙක් සතේක මරලා මස් කරගෙන අර විදිහට මස් කොටසක් වෙන් කරලා කාටද දෙන්න කියලා කිව්ව දීලා යනවා. එන අරවගේ ඉල්ලලා යනවා. බැලුවා එක්තරා බිස්සුණීන වහන්සේ නම ගහක් මුල ඉඳගෙන ඉන්නවා. දැන් කියන්නේ කතා කරන්නේ නැහැ බලන් ඉන්නේ. ආ කමක් නැහැ. ඇහුනොත් ඔන්නම් අරයන් යන්නේ නැහැ කියලා. මසින් ප්‍රයෝජනයක් ඇති යමෙක් ඇත්නම් මේ මස් කොටස ඒ අය ගෙනියාවා කියලා ඇහෙන්න සද්දෙන්න කියලා. අර මස් කොටස ගහක පාර්සලයක් කරලා ඉල්ලලා යන්න ගියා. ඒ මිනිහා ගියාට පස්සේ දැනගත්තා වෙන් කරව මස් කොටසක් මේ දායිතිකාරයෙක් නැහැ. මේක ගැවල ගැලපෙන පවත්ත මාංශය. බුදු පියාණන් වහන්සේට මේ මසින් ව්‍යංජනයක් හදලා යවන්න ඕනේ කියලා. ඒ මස ගෙනි සැටන් ඒ තෙරින් නැහස ඉව්වා. උයලා හිටන් බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස අරන් ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ මේ පිණ්ඩපාත වැදලා. එතන හිටපු භික්ෂුන් වහන්සේ නමට දුන්නා. බුදුරජාණන් වහන්සේ වැඩියහම මෙන්න මේ මස් කොටස උන්වහන්සේට පූජා කරන්න දුන්නා. ඔය ඉතින් විතර අරයා කියනවා. මා කටකාර විසුණු වහන්සේ නමටයි බාර දුන්නා. ඔය ඉතින් බුදුරජාණන් වහන්සේට නම් ඔක්කොම ජාති ගෙනත් දෙනවා. කොහොම අපිට? අපිට මොනවද දෙන්නේ? ඔය වචනේ අහන අසෙන්නාතේගි. අනේ මම මොනවද දෙන්නද? ඔකම අහඹෙන් හම්බෙච්ච මසක්. ඒක ඔක්කොටම ගේන්න තියක් තිබුණේ නැහැ. ඒකයි බුදුරන් වහන්සේට ගෙන ආවේ. එහෙම වෙයි අපිට මටත් මොනව හරි ඕන. මම මොනවද දෙන්නේ? ඉල්ල. මට සිවුරක් ඇඳගෙන ඇවිදී ඔය සිවුර දීලා යන්න කිව්වා. අනේ මට තියෙන්නේ මෙච්චරයි. ඒව හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේට කොටස දෙනවා මට කොටස දීලා යන්න. කොහොම කියලා කන්නලව කරනවා බේරෙන්න බැහැ. එහෙනම් අරගන්න කියලා අන්න සිවුර දීලා සාමාන්‍ය ඇඳුමකින් හිටපු එකේ යන්න කියලා. හැබැයි යන කන් ඉඳලා වික්ෂුණ හතර මේ නීච වැඩේ හැටි කියලා නිකරු කරන්න පටන් ගත්තා. මෑණියන්ගේ සිවුරත් අරගත්තා. මේ හාඳුරු මොකද්ද මේ කරපු කැත වැඩි කියයි හිටා. ඒවර බුදුරන් වහන්සේට මේ කාරණේ ප්‍රකාශ කළා. බුදුරන් වහන්සේ කියනවා, ඒ මෙහෙණිය ඔබේ නෑදෑයෙක් වෙනවාද? ඒත් නෑ. මහා නින්දිතයර කෙකලි. මීට පස්සේ නෑදෑයෙක් නොවන කෙනෙක්ගෙන් දුසුසු දේ ඉල්ලන්න එපා. නම් ඒ බඳු ගායකින් සිවුරු ඉල්ලන්න එපා කියලා විනය නීතියක් පැනවා. ඔය එකට හේතු වෙච්ච කතාවක මූල කතාව ඒක. නම් මස් මාස වරඳලා නැත්නම් බුදුරජාණන් වහන්සේ ඒ කතාවත් අයින් කරන්න ඕනේ මුලින්. දර කකුල් වස්සල් දුපු කතාවත් සම්පූර්ණ කපලා හරින්න ඕනේ. දසමස්තහනම කපලා හරින්න ඕනේ. සීහ සූත්‍රයේ කපලා හරින්න ඕනේ. මේ ඔක්කොම ත්‍රිපිටකයේ සූත්‍ර. ඉතින් ගොතනින් දැන් පටන් ගන්නේ තව හුඟාවක් තියෙනවා. එක්තරා මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේලාට ඇවිදලා දානයක් දෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේට දෙන දේවල් මහත්ඵලයි, මහානිසංසයි බොහෝ කොට ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. මම ඒක ඔබ වහන්සේගෙන් අහලා විශ්වාසත් කරනවා. මං හරිය කැමතියි මෙන්න මේ කසී සළු වලට. මට අනුකම්පා කරලා මේ කසී සල් ටික ඔබ වහන්සේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා පිළිගත්තා. එතකොට කියනවා, ස්වාමීනි, මම හරිය කැමතියි ඇල්හාලේ සූප ව්‍යාංජන සහිත බත්වලට. සූප් සහ ව්‍යාංජන සහිත ඇල්හාලේ බත්වලට මම හරි කැමතියි. මතුමතුත් එබඳු විදේ මම බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දෙන දේ මහත්ඵලයි, මහානිසංසයි බොහෝ කොට ලැබෙනවා කියලා මම අහලා තියෙනවා, විශ්වාස කරනවා. ඒ නිසා මට අනුකම්පා කරලා මේ ඇල්හාලේ බත් සහිත ව්‍යාංජන පිළිගන්න. පිළිගන්න. ඊට පස්සේ කියනවා, ස්වාමීනි, මම තවත් දෙයකට ආසයි. මුරුදු ඌරුමස් වලට මම හරි ආසයි. ඌරුමස් ව්‍යාංජන. මතුමතුන් මට මුරුදු ඌරුමස් බලාපොරොත්තු වෙමි. මම ඔබ වහන්සේට මේ ඌරුමස්ය පූජා කරන්න. මට අනුකම්පා කරලා පිළිගන්න. උන්වහන්සේ පිළිගත්තා. ස්වාමීනි, මං හරිය කැමති මෙන්න මේ පැණි කැවුම් වලට. මට මතුමතු පැණි කැවුම් වැඩිපුර ලැබේවා කියලා ඔබ වහන්සේට පිළිගන්නවා. මේකත් පිළිගන්න මට අනුකම්පා කරලා. ඒකත් පිළිගත්තා. දැන් ඔහොම කළා ඔබ වහන්සේට. දැන් මට වෙන දෙන්න දෙයක් නැහැ කියලා දහසක් වටිනා සරු දෙහිව තර විදිහට පූජා කරලයි ගියේ. ඔම ටික කාලයක් යනකොට මේ ධර්මයේ තුල හැදිරෙන මනුස්සයාට අනේ මම මොනවද මේ පදපුව? වැඩක් ඇති ඒක. කියලා ওই ධම්ම අවබෝධය නැගුණා. ධර්ම අවබෝධය නිසා ධර්ම සමාධියක් ලැබිලා ඒ සමාධියේ ජීවිත වෙලා බඹලෝ ගිහින් උපන්න අනාගාමි බ්‍රහ්මයෙක් වෙනවා. දැන් මෙච්චර පැතුම් පැතුම් කෙනාට ඒ අද්දැයම අනාගාමි ඵලයේ ලබන වාසනාව තිබිලා නේ. අද මොනවද කියන්නේ? ඒතකොට පැතුම් ගැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හැම වෙලේ බ්‍රහ්ම වෙෂයෙන් ආවා. බ්‍රහ්මයෙක් කියලා ඉපදී. ස්වාමීනි, ඔබට මම මතක ඇති. මනුෂ්‍යෝ ඉන්න කාලේ ඇල්හාලේ සූපවැන්දසයි බත් බලාපොරොත්තුෙන් දානයක් දුන්නේ මම. මස් බලාපොරොත්තුෙන් මස් පූජාවක් කළේ මම. කැවුම් බලාපොරොත්තුෙන් කැවුම් පූජාවක් කළේ මම. සලු බලාපොරොත්තුෙන් සලු පූජාවක් කළේ මම. අද මම බ්‍රහ්මයි. මට වැඩක් නැහැ කියලා හිතෙනවා ඔක මත්තරලා. උවහන්සේගේ දේශනා ගැඹුරු ධර්මයේ සිහි කරනකොට ධර්ම සමාධියකින් මේ ලෝකේ අසාරත්වයට වැටෙලා මම අද බ්‍රහ්මයි කියලා උපන්නයි සමාධිය. ඉතින් බ්‍රහ්මයේ එදා මට ඔබ දිලා යමක් පැතුවනා. ලැබුණාද ඒ? සාමාන්‍ය අසීමිතව ලැබුණා. ඒ කාලේ මට අසීමිතව ලැබුණා ඉතින් පටන්. ඒ වෙලාව කිසි අඩුවක් උනේ නැහැ. නමුත් ඒ වැඩක් නිති කියලා දැනගෙන මම ඔක්කොම අසාර දේවල් කියලා අත්හැරලා දාලා තමයි මේ ධර්ම සමාධිය ලබා ගත්තේ. කියලා දේශනා කළා. දැන් උතනත් වෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මස් මාස ගත්තේ නැහැ කියවනම් ඕකටත් උත්තරයක් දෙන්න. ඔවත් ඒ ගුරුවතු කරන්න ඕනේ. ඔව් උරුහත කරන්න බෑ. ත්‍රිපිටකේ කපන්න බෑ කෑනේ. ත්‍රිපිටකේ වැඩි එකතු කළා කියලා අයින් කරන්නත් බෑ. අඩුව කියලා අමුතු එකක් දාන්නත් බෑ. එහෙම කරලත් නෑ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ওই සිති එකක් නෙමෙයි තව බොහෝ කොට තියෙනවා. ওই මස් මාස පිළිබඳ සිද්ධින් දවසේ සෑහෙන කාලයක් කතා කරේ ඉතියි. ත්‍රිපිටකේ තියෙන මස් මාස වලලු තැන් ගැන කියනවා. කොච්චර කියන්න දෙයක් නෑ. එහෙනම් එකක් නෙමෙයි තියෙන්නේ ඕන තරම් ඕවගේ දැන් තියෙනවා. ඉතින් ඕකෙදී අපි දැක ගන්න ඕනේ එහෙනම් ඇයි මස් මාස පව් නැද්ද? අපිට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මස් මාස කෑවොත් පව් කියන අදහස ඇත්තද? කොහොමද ඒක පව් වෙන්නේ? චේතනාව අනුව පව් හැදෙනවා මිසක්, චිත්ත පාරිශුද්ධිය එනවා මිසක්. අපි කරන වැඩ ගැන අනුන් පව් කරන ගානේ හෝ අනුන් පින් කරන ගානේ අපිට ඒ පින් පව් වෙන ක්‍රමයක් නැහැ. මේකයි අපි දකින්න ඕනේ. මම පවක් කරගත්තොත් ඒ පාපේ මටයි, අනිකේ පවක් කරගත්තොත් ඒ පාපේ ඔහුටයි. අපි කොයිතරම් තර්ක ඉදිරිපත් කළත් මේ එක තර්කයක්වත් න්‍යාය ධර්මයට එකඟ නැහැ. අනික් අය කන නිසයි සත්තු මරන්නේ තව කෙනෙක්. දැන් මේකත් ඉදිරිපත් කරන එක්තරා විදිහක තර්කයක්. අනික් අය කෑම නතර කරලාද මේ අපි සත්තුන මරන්නේ? අපි සත්තු මරන්නේ අනික් අය කන නිසයි සත්තු මරන්නේ කියන යම්කිසි නියමයක් තියෙනවා නම් අනික් අය කනවා. අපි සත්තු මරන්නේ. එහෙනම් අනික් අය කන නිසා තව කෙනෙක් සත්තු මරනවා කියන එක එතන බොරු වෙලා නේ, තමන්ගේම බොරු වෙනවා නේ. අනික් අය මිල දෙන නිසායි සත්තු මරන්නේ කිව්වේ. මෙන්න රුපියල් 10,000ක්, මෙන්න ලක්ෂයක්, මෙන්න කුකුලක් මරලා දෙන්න කිව්වොත් අපි මරලා දෙනවා. හන්දන්නේ බෞද්ධයන් හැටියට කී දෙනෙක් එහෙම කිව්වොත් මරයිද කියලා? රුපියල් ලක්ෂයක් අරගන්නවා මම නම් මරන්නේ නැහැ ඉතින්. අනික් අය කොහොමද මන් දන්නේ? අනික් අයත් එහෙම ඇති. ලක්ෂයක් තියා කෝටියක් දෙනවා කියලා මට දෙයක් නෑ, අංශු මාත්‍රයක්. ඒ වැඩි කරලා ගන්න. එහෙනම් මුදලට සත්තු මරනවා කිව්වොත් මුදලට නම් සත්තු මරන්නේ නැහැ මම. මගේම ඔප්පු වෙනවා. ඒක බොරුවක් බව. තව තමන්ගේම ඔප්පු වෙයි. එහෙනම් අපි යම් කිසි විදිහකින් මස් කන එක පව් කියලා ගත්තේ මොන නිගමනයේද? සතෙක් මරණ එක අවැඩක්. ඒ මිනිහා කරගන්න අවැඩක්. මස කියන එකත් එක්ක සම්බන්ධය උතර තියනවාද කියලා බලන්න නම් අන්න අපි අර කියෝ පංචේන්ද්‍රිය ගෝචර මානසික තර්ක මට්ටමේ එහාට ගිහිල්ලා අතීන්ද්‍රිය ගෝචර මනසේ තියෙන ස්වභාවයෙන් දකින්න ඕනේ. එහා ඊට එහා හේතු. එතකොට අපි තේරෙන්නේ දැන් අපි මෙහෙම හිතමුකො, යම් කිසි මිනිස්සෙක් අපිට ණය වෙනවා. ණය වෙලා ණය දෙන්නේ නැතුව මගහැරලා පැනලා යනවා. එයා යම් කිසි ලෝක අධිකරණයකට අසු වෙලා කොටු වෙලා හිටන් නිගමනයක් කරගන්නවා. වහාම ඒ ගත්ත මුදල එයාට ආපහු දීපන්. නැනම් අසාධාරණයි. දැන් එයා කියන ඒ ස්වාමීනි මල්ලගේ දැන් සල්ලි නැහැ. එහෙම කියලා හැබැයි මම කීයේ කියලා උඹට පුළුවන් හැටි හරි දීලා හිනාගේ පියවන්න ඕන. කීයක් පුළුවන්? මම කොහොම හරි මාසෙකට රුපියල් 500ක් හොයලා දෙන්න. හැබැයි මුදල ගෙවෙන්න පොලි අතක මෙච්චර කාලයක් යනවා. කරන්න දෙයක් නැහැ නම් උඹ ගෙවලා ඉවර කරගන්න වෙන්නේ. දහත් වෙන සාධාරණ වෙන්නේ එතකොට. එහෙම හොරෙන් බලෙන් අරගෙන අනුගේ සල්ලි අරගෙන ෆයින්ද වෙයි. දැන් නීතියක් ගත්තට පස්සේ දැන් අර මනුස්සයා නීතියේ රැහැඳ වැදිලා. දැන් ඒ මනුස්සයා මොකද කරන්නේ? ගිහිල්ලා නම් කොහේ හරි පොල් කඩලා හරි උදුළු ගාලා හරි මොනවා හරි කරන කම්කරු වැඩක් කරලා හරි මොනවා හරි කරලා කමන්නේ. කොහොම හරි මාසෙකට රුපියල් 500ක් අරන් ඇදිලා බොහෝ වැගයපත් අර මනුස්සයෙන් දීලා යනවා. දැන් වෙච්ච සිද්ධියේ මුල දැක්කේ නැති අනික් අය අර මිනිස්සු විනාහ වෙලා හැම ගන්නව දැක්කොත් ඒක මොකක් කියයි? මහ පව් වැඩක් අසාධාරණ වැඩක් අර මිනිස්සයා බැල මෙහෙවරකම් කරලා ඔක්කොම කරලා දවස ගන්න මාසයක් ගන්න රුපියල් 500 අර මිනිස්සගේ හිඳිලා එනවා. මොකුත් නෑ, අපි දන්නේ නැහැ හේතුව. මොන අසාධාරණ දෙයක් ගන්නවද හද දෙන තුගියොත් හරියු. දැන් අපේ මුදල අරන් ගිහිල්ලා ඉතින් ආපහු ගෙන දෙනවා 500 ගන්න. දැන් මේ 500 ගන්න අපි ගත්තොත් අපිට පවුද? අපි වැරදිද? අපි ගත්ත මුදල නේද ඉන්නේ ගෙවන් ටිකට? අපි මේහගේ බලහත්කාරයෙන් අරගත්තා නම් අපි මිනිහට ගෙවන්න හේතු වෙනවා. මෙතන හිතේ ඉන්නේ මොකද්ද? අපෙන් අරගෙන ගියා නම් බලෙන් ආපහු ගෙවන්න ඕන. ඒකයි සාධාරණත්. කෙනෙකුට අවැඩක් කරලා අසාධාරණයක් කරලා ඔහු නිදහසේ ඉන්නවා නම් සැනසෙල්ලි. ඒකට වන්දි ගෙවන්න නැතුව. ඒක සාධාරණයි. හිතෙන්නේ කොහොමද? කෙනෙකුට අපි අවැඩක් කරනවා. ලොකු අසාධාරණයක් කරනවා. අපි යහතින් ජීවත් වෙනවා. කවදාවත් අපි දෙකේ විපාකයක් නැහැ. දැන් එහෙමනම් ඒක සාධාරණද? වෙන්න බෑනේ. සාධාරණත්වය මොකද්ද? අපිට යම් අඩුපාඩුවක් කරා නම් ඔහු එක පියවනවා නම් එතන සාධාරණත්වය ඉෂ්ට වෙනවා. එහෙනම් මේ ලෝක ධර්මතාවය කියන්නේ කිසි කෙනෙකුට පැත්තා දින කිසි කෙනෙක්ගේ ලොකුකමකට හෝ බලපුලුවන් කාර්යකමකට හෝ පක්ෂයක් ගන්න. එහෙම බලයක් නෙමෙයි මේ ලෝක ධර්මතාවය. රජ්ජුරුවන්ටයි හිඟන්නටයි සාමාන්‍ය වැසියටයි සියලු දෙනාටම සමානයි. යමෙක් වරදක් කළා නම් පාඩුවක් කළා නම් ලෝකෙට වහාම පාඩුව පියවන්න ඕනේ. ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. අසාධාරණ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ ඒ පාඩුව පියවිය යුතු නිසා. මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා. මේකට අපි ලෝක ධර්මතාවය කියනවා. දැන් මේ ලෝක ධර්මතාවයේද බැනලා හරියනවා. ඒ වන්දිගේ වුණොත් ලෝක සත්‍ය. මිනිහෙක් ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත, පතුට්ට මනසකින් යම් සත්ත්ව කෙනෙකුට හෝ සත්ත්ව පිරිසට අවලක් අසාධාරණයක් කරනවා නම් එයා දැනගෙන හිටියත් නැතත් එක්තරා දෙයක් මේ විශේෂ සිද්ධ වෙනවා. මේ ලෝක සත්වයා මුලදිම දස අකුසලයක ඉදිරිය හිටියේ නැහැ. බ්‍රහ්මකල්පික මිනිසෙකගේ කාලේ දස අකුසලයක් නැතුව හිටපු ලෝක සත්වයාට ඒ ආගේ පුණ්‍ය මහිමේ දස අකුසල් නොකරන ඒ චිත්ත සුද්ධතාවය නිසා සොයන් ජාත හැල් නැමැති ආහාරයක් නිස්පාදනය වුණා. මේ නිස්පාදනය වෙච්ච ආහාරය කවුරුවත් ගොවිය කිසිම වවල හදලා දෙන දෙයක් නෙමෙයි. සොයන් ජාතයි කියන්නේ ඒක. මෙන්න මේ මිනිස් සම්පත්තියක උපරිම වැදගත් සම්පත්තිය. හරි හම්බ කරලා කණ්ඩ ඕන කමක් නැහැ මිනිස්සෙගේ මිනිස් සම්පත්තිය හැටි එහෙමයි. මේක මිනිස් ස්වර්ගයක්. හැබැයි මේක එක දෙයක් වෙනවා. මේ ස්වර්ග ගුණේ නැති කරගත්තොත් මේ වටිනාකම නැතිලා මිනිහට සිද්ධ වෙනවා උත්සාහයෙන් වීර්යයෙන් මහන්සියලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න. සිද්ධ වෙන්නේ ඒකයි. දැන් මෙතෙන්දී මොකද සිද්ධ වෙන්නේ? අන්න අර සොයන්ජාත හැල් භුක්ති විඳගෙන හිටපු මිනිස්සු ඉන්න කාලේ ඉබේ හැදිලා වැඩිලා පැහිලා යන ධර්මතාවයක් තිබුණා හා ඒ සහල් වල ගන්න මිනිසුන්ට ආහාරය ගන්න පොතු වරින්න දෙයක් නැහැ. පොතු නැහැ. ඔව් අමුතුයෙන් මුයන්ද පිහන්ද ගන්න දෙයක් අමුතුයෙන් රස මසවුලු ඒකට අවශ්‍ය නැහැ. සියල්ලෙන් රසයෙන් ගුණයෙන් සියල්ලෙන් පූර්ණයි. අමුතු ආහාරයට අමතර ව්‍යංජන අවශ්‍ය නැහැ. ඒ සොයන් ජාත හැල් එක්කලා ආහාරයට ගන්න. ඒ ආහාරය ගතම මල පහ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ශරීරයට දිරවනවා. ශරීරය ඇදලා ගන්න. මල මුත්‍රාවලිය යවන දේකුත් එච්චර පිරිසිදු ආහාරයක් මිනිස්යාට දෙන්නේ. මිනිස්යා ක්‍රමක්‍රමයෙන් අනුන් සතුදේ බලෙන් මංකොල්ලෙන් අරගැනීම අසාධාරණක ගැනීම පළමු වරද සිද්ධ කළා. එක් කාලයකදී ක්‍රමක්‍රමයෙන් මේ කරජ කාය කියන මේ මස්ලේ කය හැදිලා වැඩිලා මෝරලා ආපුහම මොකද බොහෝ කාලයක් ආව සිටු මිනිස්සු හිටියේ. අන්න ඒ කාලෙදී අඹු සැමියන් වශයෙන් එකතු වෙලා ජීවත් වෙන කාලයක් තියෙනවා. දරුවෝ ගැවට එන්නේ නැහැ. දරුවෝ පහළ වෙන්නේ අර ඕපපාතික ක්‍රමයේ. බ්‍රහ්මකල්පික මිනිසෙක් හැටියට සියුම් ශරීරයකින් පටගෙන ක්‍රමානුකූලව ගණීභවනීලා ගණීභවනීලා හැදිලා සාමාන්‍ය භෞතික ශරීරයක් ඇති මිනිසෙක් බවට පත් වෙන ක්‍රමයක් තමයි මුලදී ක්‍රියාත්මක වුනේ. අරූපී නෙමෙයි රූප රූපාචර ප්‍රථම ධ්‍යාන. නෑ නෑ මෙහෙමයි. දැන් ලෝකයක් විනාශ වෙනකොට ලෝක සත්‍යෝ කියලා ආපස්සර කියන බ්‍රහ්ම ලෝකෙට එනකයි යනවා. ආපස්සර කියන්නේ චතුර්ථ ධ්‍යාන රූපාවචර බඹතලය. ඒ බඹතලයේ ඉඳලා තමයි ක්‍රමක්‍රමයෙන් ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම තලයට ආවිස ගෙවි ගෙවි පහත් වෙන්නේ. ප්‍රථම ධ්‍යාන බඹතලයෙන් චුත වෙන්නේ කියන්නේ තමයි බ්‍රහ්ම කල්පික මිනිසයා කියන්නේ. එයා තමයි ආකාශචාරීව ප්‍රීති ආහාර කියන ජීවත් වෙන මූල කාලයේ ඉන්නේ. එයා කාලයක් යනකොට තමයි ක්‍රමක්‍රමයෙන් ඇදලා මේ ලෝකෙ සුවඳර ලඟ වෙලා මේ භූමි පට කියලා දෙයක් තියෙන මේ ලෝකෙ ඉස්සෙල්ලාම ආරම්භයේ ඒක හටගාලා ඒකෙන් හටගන්න සියුම් ශරීර ක්‍රමයෙන් ගණී බව නේද ලෝකයේ අතීතන පරිවර්තනය වෙලා මේ ක්‍රමයට ඇවිදිනා තමයි අඹු සැමියන් වශයෙන් එකතු වෙන මට්ටමට වැඩෙන්නේ. කාලයක් යන අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් යන කාලයක සිද්ධියක් ඕක. මෙන්න මේ විලාදී භාර්යාව කැමති හැම වෙලෙම අඹු සැමියන් වශයෙන් එකතු වෙලා ඉන්නවනම් එයාව හැම වෙලෙම උපදෙස් දෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට. ඔයා යනකොට හරි පාළුයි. නැතුව ඉන්න බෑ. ඒකෙන් දවස ගාන යන්න ඕනේ. ඕන තරම් තියනවනේ හැදින. එයන් අපිට ආහාර දවස් දෙකකට අරන් ඉන්නකෝ. ඒතර හිට යන්න ඕනේ නැහැ නේ. ඕක ආරංචි වෙනවා අනික අයත් කියනවා. තව තවන්ගේ භාර්යාව තම තවන්ගේ ස්වාමි පුරුෂය ඉන්න. ඔයාලත් එහෙම කරන්න. දැන් ඔක්කොම එකලම කරන්නේ අරන් ඉන්නකොට දවස් දෙකකට ගෙනාවා. අනිත් දවස් දෙකක් ඕනේ නැහැ තුනකට අරන් ඉන්නකෝ. ඒතර අපි දවස් තුනකට පස්සේ ආය යන්න වෙන්නේ. හතරකට පස්සේනේ, පහකට පස්සේනේ. ඔහොම කියලා හත් දවසට ගෙනව ගත්තා. හත් දවසට ගෙනලා ගත්ත ගාම පොදු වෙති විච හාල් ප්‍රමාණය හිඟ වුණා. අනික කොටස ගේන්න යනකොට බලනකොට ගින්න හාල් නැ වැවින්නේ. මොකද අනුන් සතු දෙයක් ගෙනහල්ලා තමාට ගන්න කියලා නම් ගැප් කරගන්න එක අසාධාරණයි. පොදු ලෝකයේ පොදු සත්‍යයට පහළ වෙච්ච ආහාරයට වැටවැඳගත්ත ඉස්සෙල්ලාම පොදුවේ ගැප් කරගත්ත කවුද? භාර්යාවගේ කියන ස්වාමියා. මෙන්න ඉස්සෙල්ලාම ලෝකේ හටගත්ත දූෂිතතාවය. වර්ණ වේදයෙන් පටන්ගෙන පොඩි වේදයක් හටගෙන එහෙම ඇවිදilla. ඊට පස්සේ පාප වේදයක් හැටියට ගන්න අනුන් සතු දෙය බලෙන් මංකොල්ලෙන් ගෙනහල්ලා තියාගැනීම වැඩ පිළි තමයි ඉස්සෙල්ලාම හටගත්තේ. ඔතන පටන් ගත්තට පස්සේ ඊට පස්සේ තමයි ඕනෑ වුණේ එකිනෙකට එකිනෙක ගොවිතැන් කරලා කන්න වෙනවා. මොකද වැවි නැතුව ගියා විදිහට කරන්න පටන් ගත්තට පස්සේ නෑ වපුරලා කන්න සිද්ධ වුණා. අර කියන්නේ බීජ වපුරපුවාම ඒවෙන් හැදිලා එනවා. හැදිලා නම් මොකද කරන්නේ? කවුරු හරි කපාගෙන යනවා. මොකද තව කිසිම නීතියක් රීතියක් නැති නිසා. ඉතින් ඒගොල්ලෝ අතරේ අවුලක් ඇති වෙනවා. මහන්සියලා ඔක්කොම කරලා මම හදාපු එක මම වපුරලා ගත්ත එක වෙන එකක් කපාගෙන ගිහින්. දැන් මෙහෙම කරලා මොකද කරන්නේ? ඒ අය ඔක්කොම එකතු වෙලා. ඒක අසාධාරණයි කියලා. තම තමන්ට මේ ලෝකෙ බෙදලා දෙන්න කියලා. එක්තරා රජෙක් පත් කරගත්තා. ඔක්කොම පිරිස එකතු වෙලා පත් කරගත්ත පිරිස තමයි මහා සම්මත කියන නම තියාගත්තේ. මහා සම්මතෙන් තබාගත රජුරණ මහා සම්මත රජුරෝ කියලා. මහා සම්මත රාජ පරම්පරාවේ මුල ආපු අය. එතන පටන් ගෙන එයාට කියන්නේ මේ ලෝකෙ මන්නවා ගත්තා. එක එකනට ප්‍රමාණය. ඊට පස්සේ තමන්ට හම්බ වෙන කොටසින් රජුරුවන්ගේ යැපීමට රාජ පාලනට කොටසක් වෙන් කරන්න සම්මත කරගත්තා. රජුරුවන්ට පිරිසක් වෙන් කරගත්තා තමන්ගේ ආදායම් අනිකෙක් නොගන්න ආරසා කරලා දෙන පොරොන්දු රජුරුවන්ටයි. මේදී පාලන ක්‍රමයක් හරියෙන් තමයි මහරජ සම්මත පාලන ක්‍රමයේ ලෝකෙට ඉස්සෙල්ලාම ආවයි කියන්නේ රාජ පාලනය. දැන් මෙතනින් ආවට පස්සේ මොකද කරන්නේ? හොරකම් කරගෙන යන්න බැරි වෙනකොට. හොරෙන් ඇවිදලා හොරකම් කරන්න පෙන්නේ අයියෝ හොරකම් කරේ කාටවත් නොපෙන්නේ. නමුත් එතන ওই වෙලාවේදී දැකයි කියලා කියනවා. අල්ලගත්තම බොරු කියනවා. මං ගිරිච්ච නෑ කියනවා. බොරුව කියලාම මතු වුණා. අරන් ඉන්නවා බයිනවා. සාප කරනවා. පළසත් මතු වුණා. ඊට පස්සේ කයි වාරු ගහන්න පටන් ගත්තාම ප්‍රලාපයත් මතු වෙනවා. බොරු කේලම් පරසවාදින ප්‍රලාප හතරක් ලෝකෙට ආවා. ඊට පස්සේ අල්ල ගත්තාම හිංගි හිංසා කරන්න පටන් ගත්තා. කානඝාතයත් මතු වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? එකින් එක ලින් ගතු වෙලා නැති ආදරකම් පේනලා අනුගෙන් කන්න කාම මිත්‍යාචාරයන් පැහැගත්තා. දස අකුසලෙම සම්පූර්ණ කළා. දස අකුසලයේ සම්පූර්ණ වෙනකොට අරතිවිච්ච සම්පත්තිය බලාහිඳදී ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මිනිසුන් බොහෝම අමාරුවෙන් හොයාගෙන කන්න පුළුවන් ගන්න තමයි ලෝකෙ ආහාරයට තනාවේ ආහාර දුර්වල වුණා. මෙන්න ආහාර නැති වෙලා යන්න ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මකුනේ එක්තරා පිරිසක්ගේ දස අකුසල. මේ දස අකුසලේ සියල්ලෝම කලේ නැහැ. එක්තරා පිරිසක් කලේ සමාජය තුල. හැබැයි පිරිසක් විසින් කරපු සාපේ නිසා සමාජයේටම ආහාර හිඟයක් ඇති වුණා. දැන් සමාජයේට ආහාර හිඟ කරව පිරිස අනිත් පිරිසට වන්දි ගෙවන්න දෙලා නැහැ. අන්න වන්දි ගෙවන්න හැදිච්ච දැන් වන්දි ගෙවීමේ ආරම්භ කරනකොට මුල්ම කාලේ ගැප් කරගත නිසා අනුන්ගේදී ඒ අයට ණයකවන්න උනහම ඒ අය චුත වෙලා ගිහිල්ලා අනදුන්න කෙනාගේ ගැබට ගියා. ඊට පස්සේ දරුවෝ ගැවේ. ලෝක ධර්මතාවයෙන් පයින්ද බෑ. අසාධාරණයක් කරා. එදා අනුන්ගේදී කෑවනම් අද කිරි වලින් ආපහු දීපන්. අන්න ධර්මතාවයේ ක්‍රියාත්මක කරා. දැන් මව කිරි දීලා ගැබට අපේ හදලා වරලා ගන්නකොට එදා අනුන්ගේ කාපේ කෙවන්දිය අද ගෙවන කීප ගහලා ගෙනත් දුන්නේ උඹනේ උඹ ශ්‍රමයේ වැය කරපන්. ඉතින් කියා මහන්සියලා ඔක්කොම කරලා ගෙනහල්ලා දෙනවා. අම්මා කිරි දිදී ඔක්කොම කරලා දරුවා හදනවා. අන මූල පටන් ගත්ත අසාධාරණයක් නිසා දුක. දැන් මෙයා මේ ලෝකේ ස්වභාවික ජාති ජරා මරණ දුක නෙමෙයි මේ තියෙන්නේ. අපි සංඛාර පාප සංඛාර නිසා ගොඩනගාගෙන ගොඩ හදාගත්ත දුක. ඒ නිසා විහෙද විඳින්නලා තියෙනවා. ඔය මුල පටන් ගන්න. හැබැයි දෝෂිතාවයේ වැඩි වෙන මට්ටමද? අර පෙන්නු සත්බස ඉවත දමලා, සාර ධර්ම කා දමලා, එක එක සත්ව කොටස් වල ගිහිල්ලා නම් ඕපපාති උප්පත්ති ආරම්භ වුණා. ඒ උප්පත්ති ගණී බවන්දා ගිහිල්ලා කල් ගිහිල්ලා ගණී බවන මස්ලේ කය ඇති උප්පත්ති බවට පත් වුණා. ඒකෙන් සත්ව පිරිස උපදිනවා. සත්ව බවට පත් වුණේ අර පාපේට නීචතාවය නිසා. නීච වුණාම ලෝකෙට කරව පාඩුවට, හතේ නැති කළා දාව පාඩුවට, බොල් කරව පාඩුවට, රස ගෙවන්න සිදුනා ප්‍රණීතේක. ඊට මොකද වෙන්නේ? ඉවෙන් වාගේ වැටෙනවා. මෙන්න මේ ආහාරය දැන් ඉස්සර වාගේ කන්න බෑ. බොල්. රස නැහැ, රොඩු වාගේ. මේක රහ කරගන්න මොන මොන හරි ගම්මු කියලා ගන්න අතරෙදි අර කර්ම බලවේගීම ක්‍රියාත්මක ලහුණා. සතාගේ මාංශය මේකට හරිම වටිනවා. මේ සත්තුන්ගේ මාංශය මේකට ප්‍රියයි. අන්න ප්‍රණීත ආහාරයක් හැටියට අත්දැකීමක් ලැබුවා. අහම්බෙන් හරි අහු වෙනවා මිනිසුන්. අහම්බේ වාගේ අපිට පේන්නේ. කර්ම ශක්තියෙන් අකුතු වෙලා ඉන්නේ. අන්න සකස් වෙලා ඇවිදලා මොකද කරන්නේ? මාංශ ආහාරයෙන් අර අඩුපාඩුව පියව ගන්න ක්‍රමය අහුවුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිහට මාංශ ආහාරයක් ඉස්සෙල්ලා ඕනකම තිබුණේ නැහැ. ස්වයං ජාතක හැල් සියල්ලෙන් පෝෂණයි. දැන් අපි අදත් කිව්වොත් එහෙම. ඔන්න කිරි ඇතිලියක්. කිරි හට්ටියක් තියෙනවා. ඔන්න පැණි හට්ටියකුත් තියෙනවා. පැණි මුට්ටියකුත් තියෙනවා. ඔන්න මාළු ඇතිලියකුත් තියෙනවා. එයා මාළු කන්න හරි කැමතියි කියලා අපිට ආරංචි. කණ්ඩක කිරිත් එක්කලා ඕන එක. දැන් කිරි මාළු කැමති කයි දෙවෙනි. ඒ යා මාළු කන්න හරි ආසයි කියනවා. දැන් කිරි මාළු කෑහක ගැලපෙන්නේ නැහැ. කිරි වල පැණි දාලා කන. ඒතකොට එහෙනම් මාළු කන්ද ආසාව නෙවෙයි නිසා. හොඳ අර බතත් ඒ જાතිය බතක් වෙලා තිබුණා නම් එහෙම. බෙරුවා වගේ ස්වයං જાත හැල් බතයි. ඔය කියන්නා වූ මස් මාළු එකට කන්න බෑ අපිරියයි. එහෙනම් මස් මාළු කන්න ඕනකමක් එදා ඇති වුණේ නැහැ. එහෙනම් ස්වයං જાත හැල් වල බත රොඩු බවට පත් කළාට පස්සේ අන්න ඒ අසාධාරණය කරු මිනිහ වන්දිගේ වන්ද සිද්ධ වෙනා එක පැත්තකින් ඒක දීලා හිටන් වසින් රස කරලා යන් දෙන්න සිද්ධ වුණා කරපු අපරාධයක්. මෙන්න මේකෙන් ලෝක සත්‍යයට කියන වන්දියක් වෙලා තියෙනවා. ඒ සත්‍යය ඒ පව් ගෙවනකොට පව් ගෙවනවා කියන්නේ ඕකයි. කරපු අඩුපාඩුව ආපහු පෝෂණය කරලා දෙනවා. අපි ද්වේෂ හිතක් මතුකළොත් අපි එක්කෙනෙක් මුල් කරගෙන ඉන්න මතුකලා දස දහසක් සක්වල සත්වෙන්ට ඒ ද්වේෂයේ ශක්තිය විහිදෙනවා. විනාශයක් වෙනවා. හරි වෙනවා. අති බහින් නැහැ. හවතිනවා. හරි. හරි. එතකොට මෙන්න මේ විදිහට යම් කෙනෙකුට අඩුපාඩුව සිද්ධ කළොත් අඩුපාඩුව කරපු එකනට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. දස දහසක් සක්වල සත්වයින්ට අපි ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන මේ පාප ධර්ම හැංගීමේ හිඩක් නගනකොට ඒකෙන් විහිදෙන විෂ කිරණ විහිදෙනවා. ඒ විෂ ශක්තිය ලෝකයේ විශාල පාඩුවක් කරනවා. මස් ආපයක් ඇති කරනවා. දාහ ගිනි ඇති කරනවා. ඔය අතර සාන්ත උත්තම අදහස් පතුරවන පිරිසක් නිසා අර ලෝභ දේශ මොහ සාපයෙන් ලෝකෙ ගිනි ගන්න වෙනසෙන්නේ නැහැ. ඒක මැකෙනවා අර උතුම් අයගේ සෙත් පැතීම නිසා. ඒ නිසා ලෝකෙ බේරිලා තියෙනවා. හැබැයි ලෝකයාට මේ සාපය කරපුවාම ලෝකෙ ජීවත් වෙන සත්වයින්ටම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ඔහු කරපු අපරාධය නිසා. ඉතින් එක ලෝභ හිත පතිරියුවොත් ඒකෙන් ඇති වුණා වූ පාඩුවට වන්දි ගෙවන්නට කොච්චර කල් ගියන්නේ? මෙන්න මේ නිසා කියනවා පාපයේ සුළු මොහොතක කළොත් කල්ප ගණන් විපාක ගෙවන්න වෙනවා කියලා. පාපේට විපාක ගෙවන්න. ඔක්කොම ගෙවන්න වෙනවා. මුළු සංසාරගත සත්වයින් ලෝකේ ඉන්න සත්වයින්ටම වන්දි ගෙවන්න වෙනවා. එක එක ආකාරයෙන් ගෙවනවා. මෙන්න මේක තමයි සත්ව වේලා ගෙවන්නේ. දැන් සතුන් තුලින් අපිට දකින්න ලැබෙන සුන්දර ලෝකය. පංචකාම සහිත ලෝකේට ඒ ඒ අනුපාඩු සකස් කරලා දෙනවා. එකතු කරලා දෙනවා කෑනේ. ඒ තමන් කරපු කරච්චලේ හැටියට අපව සකස් කරලා දෙන දේවල්. සරුසාරත්වයක් නැති කරලා දාපු හරේ කාදාම්කු එකන. මොකද කරන්නේ? තමන්ගේ අසූචි පිටපවා ලෝකයට පෝරක් කරලා අපව දෙන්න ඕනේ. ඒකත් අපව දෙනවා පොර. දැන් අසූචි ටිකක් දාලා ඉවරලා මිරිස් ගහ කිටලා ඉවරලා හරියන්නේ. ගොම් පොර ටිකක් දාලා හිටගම හරියන්නේ. වෙනසක් තියෙනවා. මොකද ඒකට අවශ්‍ය කරන්නා වූ පෝර ටික එහෙන් දෙනවා. හරේ විනාශ කරලා දැම නම් හරේ හදලා දෙන්න ඕනේ. මලාට පස්සේ ගන්න ඇට කටත් කුඩු කරලා දැමම ඇට පෝර කියලා. ඒකත් ගහට පෝරක් කරලා දෙන්න. අර හරේ කාපේට අපහු ගෙව නැහැ. අර මාංශයෙන් රතේ නැති කරේට මාංශයෙන් ගෙවනවා. අර කිරිහිවත් සාර ධර්ම වල තියෙන ගුණේ නැති කරේට කිරි වලින් ගෙවනවා. මිනිසු කම්මැලි කරවල මිනිසුන් පාඩු කරපුවාට බර ඇදලා මහන්සියෙන් ගෙවනවා. අන්තිමට මිනිසුන්ට තලාපෙලා සාප කරපුයන් ලෝකෙට ශබ්ද කම්පන විස ශබ්ද කම්පන හදපුවා. හංකඩේ හයි කරලා දෙනා ඩණ්ඩං ගාලා ගහපුවාම ඒකෙන් ගෙවනවා. මේ මරුණත් මරුණත් නැවතේ හැමතෙද වැටදෙ ඉතේ කියලා Hindu කියවට හරියන්නේ නැහැ. හැමත වැටදෙනකොට එයා පුළුවන් කාලේ මිනිස්සු එක දිහා ඉන්න කාලේ ලෝකේ අර සාප කරපුයන් ලෝකේ හැරගත්තේ විස කෑලි ඔක්කොම බිඳිලා බිඳිලා යනවා අර හංකඩේට වැටදෙනකොට. ඒක එක්තරා ශබ්ද ශාස්ත්‍රයයි. ඉතින් අද පෙරපද හදලා ගහගුහම වාහිර ලෝකෙ තිබිච්ච විස කිරණ පිච්චිලා යනවා. ඒ කම්පණය. ඒ ශක්තිය ඇතුළු නම් හරකගේ හංකඩේට. නිකන් ඒ හංකඩේට ගහන්න බැහැ. එදා කරපු එකෙන් කරපු සාපේට ආපහු වන්දි ගෙවෙන හැටි. කොහොම අපි යම් කිසි කෙනෙකුට යමක් කළොත් මේ ලෝකෙන් කවදාවත් බේරලා යන්න තැනක් නැහැ. කරපු පාපයක් උනොත් මොන විදිහෙන් හරි වන්දි ගෙවන්න ඕන. වන්දි ගෙවෙන තුරු අපිට නිදහස් වෙන්න බෑ. මේක නිසා කියනවා කරපු පාපයට කවදා හරි වන්දි ගෙවෙනකම් බේරිලක් නැහැ කියලා. ඉතින් මෙන්න මේකයි අපිට වෙලා තියෙන ක්‍රමී. දැන් අපි ඕක දකින්න නැති නිසා ලෝක සත්‍යයට අසාධාරණයක් කරනවා කියලා කියනවා. හැබැයි මිනිස්සු අසාධාරණ කරන්න අවශ්‍ය නැහැ. ඒ ගෙවන්නේන වන්දිය ධර්මතාවයෙන් ගෙවෙන්න ඉඩ දුන්නා නම් මිනිසුන් නියම විදිහට ගෙවෙනවා. නමුත් මිනිසු බලහත්කාරයෙන් අසාධාරණයක් ගන්න ගිහිල්ලා ඒ ලැබෙන වන්දිය ඒකත් අඩු කරගෙන ඒකත් පහු වෙනවා. ඒක සතේකත් මිනිසු මරන්න නැතුව හිටියනම් ප්‍රාණඝාත නොකර හිටියනම් මාස් ඕන තරම් හම්බ වෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මාළු මරන්න නැතුව දැල් දාලා මාළු මරන්න නැතුව හිටියනම් මිනිස්සු කාලා ඉවර කරන්න බැරි තරම් මාළු හම්බ වෙනවා. එහෙම ස්වභාව ධර්මයක් ලෝකේ තියෙද්දි මිනිස්සු ස්වභාව ධර්මයට විරුද්ධව පිටුපාලා අසාධාරණ විදිහට ප්‍රාණඝාත කරන්න ගිහිල්ලා මේ විනාශ කරලා තියෙනවා. මස් නැති කරලා තියෙනවා. අද හිතා ඉන්නේ මැරුවේ නැත්නම් කොයින්ද මං මත් කන හින්දානේ මරන්නේ මත් කියලා කියනවා. මරණ හින්දා මස් නැති වෙලා තියෙනවා කියොත් මොකද කියන්නේ? මිනිස්සු සතු මරණ හින්දායි මස් හිඟ වෙලා තියෙන්නේ. මස් කන හින්දා නෙමෙයි සතු මරණ හින්දා. අපි දැන් ඔක කිව්වොත් හරි ප්‍රශ්නයක් එනවා. මොන නියම මොන න්‍යායට එකද මේ කතා කරන්නේ කියලා එකපාර හිතක් එනවා. වෙන්න පුළුවන් දෙයක්ද මේ කියන්නේ කියලා. අය පොඩ්ඩක් ඔක විමසලා බලමු කී අගමුද. අපි එක හරකෙක්වත් හදන්නේ නැහැ. ඒක එළුවේ බැටළුවේ එක සතෙක්වත් හදන්නේ නැහැ. කුකුලේ කූරේ කවුරුවත් හදන්නේ නැහැ. සත්ව ඝාතනේ කරන්නේම නැහැ. කොටි මරායින කන්නේත් නැහැ. වෙන සතෙක් මරායින කන්නේත් නැහැ. හැබැයි මස් කනවා ලැබුණොත් එතන ඉන්නේ. පවතවාසේ ඒක අසාධාරණයක් නැති නිසා බුදුරන් වහන්සේ වැළඳුවේ තහදාන්නේ නැති නිසා හේතුව දැන් අපි දන්නවා. මස් කෑම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සතු මරණය. සතු මරණ නැතුව ඉන්නවා. දැන් කැලේ ඉන්න වල් හරක් ගෙනහල්ලා තමයි මේ හීලෑ කරගෙන කුරු හරක් ගෙනහල්ලා හීලෑ කරගෙන තමයි අපේ ගම් හරක් කරගෙන තියෙන්නේ. එහෙනම් ඕක ඔක්කොම කැලේ. කැලේ කාලේ හැදෙන සතු. මිනිස්සු හැදුවේ නැහැ නම් ඕ මිනිස්සු ආශ්‍රය නැහැ. උන් ඉන්නේ කැලේ. හැබැයි එක දෙයක් වෙනවා. අද දකින්න හම්බෙන දෙයක් තියෙනවා. උන්ගේ පාඩුවේ උන්ට නිදහසේ හැදෙන්න ඇරියෝ හැල බෝ වෙනවා විශාල වශයෙන්. හරක් හැල විශාල වශයෙන් බෝ වෙනවා. දැන් ඕක අද තොප්පු වෙලා තියෙන්නේ. දැන් සමහර පැටි තියෙනවා කවුරුවත් හරක් බලන්නේ නැහැ හදන්නේ නැහැ කැලේ දැල්ලා ඉන්න හරක් ඉන්නවා. උන්ගේ හරක් හැල ඉන්නවා මහා ගවරල් ගව කට්ටි ගන්න. මෙන්න මේ ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනවා. උපක්‍රමයෙන් හරක් වරණය නතර කරලා ඔක්කොම නතර කරලා දැම්මනා. අර කැලේ හරක් විශාල වශයෙන් බෝ වෙලා දැන් තියෙන හරක් ගොඩ වගේ සිය ගුණයකට වැඩිය හරක් හැදෙනවා. ඌරු හදන්නේත් නැහැ. ඌරු මරන්නේත් නැහැ. ඌරුතර විදිහමයි. දැන් උපක්‍රමලි වරායන කන්න නිසා තමයි මේ ඌරු නැති වෙලා තියෙන්නේ. ඌරුතර වගේ සිය ගුණයකට වැඩි වෙනවා. වෙන එකම සතෙක්ව හදන්න නැතුවම කැලෑවේ හැදෙන සත්තු නිදහසේ හැදෙන්න ඇරියෝ උන් දැන්ට තියෙන ගොඩට වඩා සිය ගුණයකට වැඩි සත්ව කාණ්ඩ බිහි වෙනවා. හැබැයි කොටිත් ඒ වගේම අද ඉන්නේ කොටි දෙන්න තුන් දෙනා නම් කොටි 20ක් 30ක් හැදෙනවා. උන්ගේ ගාන තියෙනවා. ධර්මතාවය මේ සකස් කරලා දෙන්නේ ගානට. පාලනයක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කර්මයේ විපාකේ ගවන්න තිරසනා වෙලා ඉපදිලා. ලෝකයේ ගත්ත පාපයේ වන්දි ගවන්න නැහැ කරපු හිංගී අඩුපාඩුවේ වන්දි ගවන්න ඒ වන්දි වශයෙන් ඒ හරේ දෙන්න ඉපදිලා. ඌ ඒ වන්දිය ගවගෙන පාප විපාකේ ගෙවනවා. ධර්මතාවය හැදෙනවා. ඊට අනුකූල පැත්ත. ගෝණා ලොකු වෙනවා. ලොකු වෙනකන් ඌ දුවලා පැනලා ජීවත් වෙනවා. මොකද සද්දයක් ඇහුන ගමන් පුස්කාලා පැනලා දෙනවා අල්ලන්න බැහැ. හැබැයි අපේ කතාවක් ඉදිරියට තියෙනවා කණේ ගෝණාටද කියලා. එක වෙලාවක් අහනකොට උත්තර දුන්නේ නැහැ නා කියනවා. කණේ ගෝණාට හිර වෙලාද කියලා. ගෝණාට ගැන කිව්වේ මොකද? කෝණා උස්මහත් වෙලා මසෙන් පිරිලා නියම ගානට ආවට පස්සේ මේ කණාස්යෙන් උගේ ඇටයක් මතුවෙලා කන් දෙකේ සිද්ද්‍රාව වැහෙනවා. සිද්ද්‍රාව වැහුණාට පස්සේ උඩට සද්ද කරනවා ඇහෙන්නේ. කොටිය හිමින් හිමින් ලඟ වෙනකොට පිටිපස්සේ ලඟ වෙනකොට සද්ද ඇහෙන්නේ නැති වෙනින්ද උඹ සද්ද නැතුව ඉන්නේ. හැබැයි දැන් මසෙන් ණයගවන්ට නියම ගන්නට කඳ පිටිලා ඉවරයි. මැදි වයසට ඇවිදilla තරුණ වයසට පිටිලා උගේ જાතියත් බෝ කරලා අවසාන කාලෙන්ට මේක වෙන්නේ. ඒ වයතර ගිහින්නේ. අන්න අහු වෙනවා කොටියත්. අන්න කොටියට අහු වෙන්නේ ධර්ම රටාව. ඌරා දුවලා පැනලා ඔක්කොම ජීවත් වෙලා ඉන්නා එතකන් ඌට දඟලන දේකුත් නෑ. කැලේ ඉන්න සතු කැලේ සතු අල්ලන්නේත් ක්‍රමානුකූල රටාවකින්. ඊට ගැළපෙන කමිසක් වෙන එක කන්නේත් නෑ. ක්‍රමෙත් ඒකයි. ඌරා ලොකු වෙලා ලොකු වෙලා ඌ පැටව දානේ, ඌ පැටව දාලා ඒ කාලේ වුණාට පස්සේ ඌගේ මස මෝරලා ගිහිල්ලා බඩ බිම ගෑවෙන්න පටන් ගන්නවා. බඩ බිම ගෑවෙන්න පටන් ගත්තාට පස්සේ ඌට දුවන්න බැහැ. දැන් මස දෙන්න ගන්නට හැදිලා ඉවරයි. දැන් කිසි අමාරුවක් නැහැ, වෙන ගුවන් කුටියට අහු වෙනවා. පොර කන්නත් බැහැ, දඟලන්නත් බැහැ. අන්තිමට මස් බෝලේ වෙලා ඌට අහු වෙනවා. අන්න ඌරා ගොදුරු වෙන්න ධර්මතාවය හැදිලා තියෙන හැටි. දැන් ওই ක්‍රමයට අර හැදෙන සත්තු කොටස ඒක කොටස 100 ගුණයක් වැඩි වෙලා තියෙනකොට කොටිය හරි ඌට දැන් සත්තුන්ගේ ඇඟම කන්නේ මසම කන්නේ ඌට අවශ්‍ය ප්‍රමාණය ආහාරය නැති නිසා. ඌ ප්‍රිය කරන ආහාරය ඔය සතාගේ බොක්ක. ඌ වෙන දෙයක් කන්නේ. ඕක තමයි කොටියාගේ ආහාරය. කොටිය මොකද කරන්නේ? ඕක අල්ලගෙන වරාගෙන ඇදගෙන යන්නේ ගලක් උඩට. එහාට තල්ලා මෙහාට තල්ලා හංකඩ ඇදලා දාලා බොක්ක කාලා යන්නේ යනවා. ඌට ඇතිවලන් ඉන්න සත්තු ඉන්න ඔගේ මට්ටමට ඌට ඇති. ගල උඩන මට්ටික තියෙන හවස කොටියදී මෙඩිය කරලා ගියාම කාටවත් සත හිංසාවක් කරන්නේ නැහැ. ඉන්න ගාමී ඉන්න මිනිස්සු උදේ ගල උඩට ගියාම කොටියක් නැහැ, කවුරුවත් නැහැ. නිදහස් මස් වැදෙලි ගල උඩ. දැන් එක හරකේක ඉන්නේ නැහැ. එක ගෝණේකේ මස් මාසෙකට නැති මිනිස්සුන්ට දැන් දවසකට ගෝණු කී දෙනෙක් මස් තියෙනවා. මිනිස්සු එක සත එකම මැරුවේ නෑ. මස් වල අලු පාලු වකුණේ නැහැ. මිනිස්සු ධර්මතාවයෙන් ක්‍රමයක් හැදිලා තියෙනවා. පන්දියක් ලෝකයට ගෙවන්න වුණා නම් ඒ වන්දිය ගෙවන්න ක්‍රමයක් ලෝක ධර්මතාවයෙන් හැදිලා තියෙනවා. අනිත් ලෝක ධර්මතාවයට පිටුපාලා මිනිස්සු උපක්‍රමශීලීව සතු මරන්න පටන් ගන්නේ තමයි මස් නතර වෙලා තියෙන්නේ. මේ මස් වල ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ සතු මරණ ප්‍රශ්නේ. මේ සතු මරණය කොහොම හතනු මත කරන්න පුළුවන්කමක් නැහැ හොඳයි කියලා. ඒක අපරාධයක්. ප්‍රාණඝාත කරන මොහොතක් ගානේ ඇති වෙන සාපේ මේ ලෝකේ විනාශ වෙන්න හේතු වෙනවා. ඉතින් අපි දැනවත් තියෙන්න ඕනේ සතු මස් කතාව නෙමෙයි උතන තියෙන්නේ ප්‍රාණඝාත නොකළ යුතුයි. ප්‍රාණඝාතයට නොකරවිය යුතුයි. අනුබල නොදිය යුතුයි. ඒක වර්ණානුකූල යුතුයි. ප්‍රාණඝාතය හොඳ නැහැ. මස් කෑමයි ප්‍රාණඝාතයයි දෙකක් ওই දෙක පටලවාගෙන තියෙන්නේ ඔන්නෝම සියුම් තැනකින් තෝරා ගන්න බැරුව. දැන් සියුම් නුවණින් බුදුරාන් වහන්සේ දැකලා පෙන්වුව කාරණයන් නිසා තමයි මස් වල ඇති වරදක් නැහැ ප්‍රාණඝාතය කරන්න එපා කියන්නේ ඔන්නෝකට. ප්‍රාණඝාතයයි වරද, මස් නෙමෙයි. මස් කියන්නේ පාඩු කරපු සත්තු වන්දි ගෙවන්නේ. අපේම ලැබිච්ච ආහාරي අඩුපාඩුවට උන් අපහු වන්දි ගෙවන්නේ. මේ මස් වල ප්‍රශ්නයක් මෙතරීමට නැහැ. අදිත්තං අසුතං අපරිසංකිතං තී කියලා තින්නේ පස්සේ පනවපු නීතියක් තියෙනවා. ඔය කියන ඔය බණ වරේ මුල් කරගෙන. මොකද අර මේ කියන්නේ මෙයාගේ තීහ සේනාධිපතිගේ ඔය කාරණේ මුල් කරගෙන. නිගණ්ඨ නාථ පුත්‍රගේ පිළිස කෑ ගහන මුල් කාරණේ මුල් කරගෙන. මේ වෙලාවේ තමයි පෙන්න්නේ මරණ වාක්‍ය දැක්කේ නැත්නම්, දැනුනේ නැත්නම්, ඇහුවේ නැත්නම්, සැක නැත්නම් ඔය කාරණා තුන නැති වාසය පරිහරණය කරන්න කියලා පෙන්න්නේ ඒකට. ඒකත් පවු නිසා නෙමෙයි. ඒ හේතුව නිසා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරලා හිටන් භික්ෂූන් වහන්සේට දානයක් දෙනවනම් ඔව් පව් පහක් කරගත්ත කෙනෙක් වෙනවා කියලා වෙන්නවා. උඩ පව් පහක් සිද්ධ වෙනවා. යව සතා ගිනව යන යම් නියෝගයක් පනවයි. පළවෙනි දූෂ්‍ය මානසිකත්වයෙන් පනවන්නා වූ දූෂ්‍ය වචනේ නිසා පළවෙනි පාප කර්මය සිද්ධ වෙනවා. ඒ සතා ඇදගෙන ඒමේදී මරණයට ගෙනීමේදී යම් කිසි දුක් වේදනාවක් ඉදිනවා. ඒ හේතුවෙන් උකට දෙවෙනි පාප කර්මයට සම්බන්ධ වෙනවා. මේ සතා මරව යන නියෝගයක් දෙයිද තුන්වෙනි පාප කර්මයේ සිද්ධ වෙන්නේ. ඊයන්ව සතා මැරුවේද හතරවෙනි පාප කර්මයේ සිද්ධ වෙන්නේ. මේ ආකාරයෙන් අසාධාරණව හදාගත්ත මතකින් යමි භික්ෂුව වෙන දානයක් දුන්නොත් අසාධාරණ දෙයින් දන් දීමේ පස්වෙනි පාප කර්මයේ සිද්ධ වෙනවා. නෑ කාරණේ හරි ඉතින්. ඕක මේ මස් මාළු වලට කරවල වලට වෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක බලන්න ඕන ඉතින් ගිහින්. හන්ද කඩේට ගිහිල්ලා මස් අරන් ඉන්න. යව සතා ගෙනේව. කනේවල. කනේවක් කියලා දිනවද? දැන් සතා ඇදගෙන ඉනවා කියන එකක් වෙලා තිබුණා. මේ සතා මරව කියන යෝගයක් දුන්නාද? දැන් අපිට දානියක් දෙන්න හිතෙලා දැන් මස් කියන්න හදන්නේ. දැන් කඩේට ගිහලා මටි අකරන් ඉන්න කියන. දැන් යව සතා ගෙනව කියන නියෝගයක් එතන ආවද? ඒ පාපේ සම්බන්ධද? ඒ කට ඒ ආගේ උත්තරේ නිසා සතෙක් ඇදගෙන ආවද? මේ සතා මරව යන නියෝගයක් එතන සිද්ධ වුණාද? එහෙම නියෝගය පරිදි සතෙක් මැරුවද? ඔය හතරම සිද්ධ වුණා. එයා ඒ හතර සිද්ධ වෙලා තියෙන හැටි නේ මස් මරලා දාලා තියෙන මස් වලට. ඒ කියන්නේ පවත්ත මාසයේ වරදක් නැහැ කිව්වේ. ජීවත් වෙලා ඉන්න සතා සඳහායි ওই පව් පහ තියෙන්නේ. එහෙනම් හතරකින් අසුද්ධ භාවයට පත් වෙච්ච නැති මාසකින් දානයක් දුන්නා පස්වෙනි කෙනා. අනේ පවත්ත මාසයේ දානියත් එකලා කිසිම සම්බන්ධයක් නැහැ. පවත්ත මාසය කියන්නේ ජීවත් වෙලා ඉන්න සතා නෙවෙයි මැරිච්ච සතාගේ මස. ජීවත් වෙලා ඉන්න සතාගේ මසට අන පනවන්න කියවන්න අයිතියක් නැහැ. හැබැයි ලෝක සත්‍යය සත්තු මරණය ගැන අපිට කරන්න දෙයක්වත් නැහැ. අල්ලපු වැටේ චුන්දසූකර උර මෙරුවා කියලා බුදුරන් වහන්සේ දහනා කළෙත් නේ. හේතුවක් උඩ චුන්දසූකර අන්තිමට ඔසුපත් නරකයක් දැකලා කෑ ගහන්න පටන් ගත්තා. මේ කෑ ගහන වෙලාවේදී ඔසුපත් නරකයක් දැකලා කෑ ගහන වෙලාවේදී බුදුරන් වහන්සේ අහනවා, මහන්නේ ඇහෙනවද චුන්දසූකරගේ සද්දේ? ඌරමරව පාපේට ඔසුපත් නරකයක් දැකලා අයියෝ කෑ ගහන්නේ. ඒක වළක්වන්න බැරි එකයි. ඉතින් ස්වාමීනි මෙච්චර ළඟ හිටියා. ධර්මය දේශනා කරනවා නම් බේර ගන්න බැහැ. භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේ ගහන්නේ. ඔහුට දයානුකම්පාවෙන් මම බණ කිව්වේ ඇති. බණ කිව්වේ නේ, බණ නොකිව්වේ දයානුකම්පාවෙන් කියලා දේශනා කළා. ස්වාමීනි ඒ කියන්නේ චුන්දසූකර වගේ මිත්‍යා දෘෂ්ටිය තරමට මම ඔතන බණ කියන්න ගියා නම් ඔක මටත් බයිනවා, ධර්මයටත් දොස් කියනවා. ඌ ඒ જાතියේ කියනවා. ඌ ආර්ය උපවාදයක් අරගෙන ධර්මයට දොස් කියලා අටමහා නරකයට යනවා. එතකොට ඌ කෙරෙහි අනුකම්පාවෙන් මම නොගිය ඔන්න ඕක. දැන් ඌ ඌරමරු පාවිල ඔසුපත් නරකයට ගියා. ඊට මෙහා එක මම බණ කියන ගියා නම් ඌට සිද්ධ වෙන්නේ මට වැන්නලා දොස් කියලා, ධර්මයට දොස් කියලා අටමහා නරකයේ උපදින්නේ ඊට වඩා කෝටි ගානක පාපයක් කරගෙන. ඒ නිසායි මම ඌට බණ කිව්වේ නැහැ. දැන් හොඳ දේශනාවකේ ධර්මයේම තියෙනවා පේන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම දේශනා කරන්න යන්න සුදුස්සට නුසුදුසුසාරේ බණ කියන්න යන්න එපා කියන්නේ. මොකද හේතුව? ඒ බුද්ධ නියමයන් අද කල කරලා මේ ලෝකේ ඉන්න ඔකටම බුදුදහම දෙන්න යනවා. බුදුදහමට අනුකූලව අමධ්‍යප ව්‍යාපාර පිටවන්න යනවා. නිර්වාංශ ලෝකයක් හදන්න යනවා. නමුත් දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යායයට අඩංගු වැඩක් දෙයක් කරන්න කියලා. එහෙම කරන්න ගියහම අපි කරන්න හදපු වැඩේ මෙච්චර කල් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු කීයක ඉඳන් අමාත්‍යප සංවිධානය කරනවා කළා කොහේව සම්පූර්ණලා සාර්ථක වෙලා තියෙනවා. බීම අත්තරවන්න සූදු අත්තරවන්න කියලා කොයිතරම් කාලෙක ඉඳන් සංවිධානය කරනවා. ප්‍රාණඝාතය නවත්තන්න කියලා කොච්චර සංවිධානය කරනවා කියලා තියෙනවා දෙකක්. එක්තරා අවස්ථාවක එක්තරා අවස්ථාවක කතාවක් තියෙනවා. රජ කෙනෙක් තමන්ගේ උයනේ මෝරැලක් ඉන්නවා දැකලා, හරිම ලස්සන මෝරැලක් දැකලා ඒකට ආසාවෙන් වැඩි ආරක්ෂාවක් සකස් කරන්න ගියා. ඒ මෝරැල වර්ධනය වෙන්න කියලා ඉන්න ව්‍යාග්‍රයෝ ඉන්න එවුන් ඔක්කොම අල්ලලා ඒ උයනේ ඈත කැලෑවට ගිහින් දාන්න කිව්වා. නිදහසේ මුවන්ට ජීවත් වෙන්න සලදෙලා. ඒ නියෝගය පරිදි මොකද කරන්න ගිහිල්ලා ඉතින් එයින පිරිස අර ව්‍යාගය කුරු කරලා අල්ලලා ඒ කැලෑවෙන් වෙන කැලෑවට තමයි මුවන්ට හිරිහැරගෙන කිසිම සතියක් තියන්නේ නැති. ඔහොම තියලා අවුරුද්දක් හමාරක් ගියාට පස්සේ රජුරවන්ට ඕන වුණා දැන් උයෙන්ට කියලා මෝරහැලේ ලස්සන බලන්න. දැන් කොච්චර මෝරහැලක් ඇද්ද ගිහිලා බලපුහම කෙට්ටු වෙලා වැහැරිලා ගියේ ඇට ගැහිච්ච මෝහ හතර පහ දෙනෙක් ඉන්නවා. මෝරහැල නැහැලු. රජුරවලු මොකද මෙහෙම ඉඳ හේතුව? අනේ ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව නිසා හිටිය කළාට සිද්ධ වෙන්නේ මේකයි. දැන් ඕක යම් කිසි මුවෙකුට අසනීපයක් වුණොත් එහෙම දුවන්න පයින්න බැරි වෙන අවස්ථාවේදී අර අරුන් ඉන්න වෙලාවේ අර කුරුකේ ඉන්න වෙලාවේ උන් පැනලා ඒක මරාගෙන කනවා. දැන් අර ලෙඩ එක ගායවි ගෑවි යනකොට ඒක මරන්න කෙනෙකුත් නැහැ, කවුරුවත් සම්බන්ධයක් නැහැ. ඒකක් එර ගාගෙන යන තනකොළ කාගෙන පිටපස්සෙන් එනවා අනිත් රෝගියෝ. අර ලෙඩ උන්ටත් හැදිලා වසංගත පෝ වෙනවා. මෙන්න මේ නිසා ලෙඩේ උන් ජීවත් වෙනකොට ඒ හේතුවෙන් අනික් වෙන වසංගත පොවිලා ඉන්න හොඳ මුරැල ඔක්කොම මැරිලා. දැන් ඔය ඉදිරියට ඉන්නේ ඔය ලෙඩ වෙලා ඉන්නේ හතර පහ දිනක් විතරයි කියලා. දැන් එන බලාපොරොත්තු වෙච්ච ලෝකෙ අපිට ඕනට හදන්න බැහැ. ස්වභාව ධර්මයේ යම් ක්‍රමයක් තිබුණා නම් එදා සිද්ධ වුණේ අන්න ඒක. ඒකට අවශ්‍ය කරන්න ඕන කාරණේ එතන සිද්ධ වුණාම අර ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අපි ඕනකම හැකවල් දාලා හදන්න ගියාට පස්සේ ඒකට විරුද්ධව අනික් අයටත් ඒ කරදරයක් වෙයි. දැන් මේක මේ සියුම් දේවල් මේ දහම් රටා කියන්නේ. මේවා තේරුම් අරගන්න ඕනේ හරි ගැඹුරුයි. අද දවසේ අපිට සාකච්ඡා වලටම කාලය ගත වෙලා ගියා. මම ඊට වඩා සාකච්ඡා කරන්න ලාවක් නැහැ. අද දවස තුල අපි අපේ දහම් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පොතේ යන්න මතය.
හිතේ ධර්මයක හැඳින්වීම.